समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्दमं मुनिराजस् सुनन्तु सकमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मनुसत्पटिलाभो परम दुर्लभो श्रीसद्धम्म श्रवणं परम दुर्लभो कनसम्पत्ति परम दुर्लभो पिनत्नि अद मे पिनतुन् सदि पहनि सदि सिटिन्ने तवत् බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ තවත් ධර්ම දේශනයකට දහම් කරුණු කීපයකට සමන් දීලා තමන්ගේ ධර්මඥානය වඩා වර්ධනය කරගෙන මේ කන සම්පත්තිය ලබන්නට එහෙම නැත්නම් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඒ වගේම මේ මනුසත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ ඒ මනුසත්ව ප්‍රතිලාභයෙන් උපරිම ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න. එනිසා අද බලාපොරොත්තු වෙනවා මේ මේ සඳහන් කළ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයත් පරමපරිත්‍ය සිල්සත්ත්වයන් ශ්‍රවණය කරලා ලබාගත යුතු කන සම්පත්තිය. කන සම්පත්තිය පිළිබඳව යම් කරුණු කාරණා කීපයක් බුද්ධ දේශනාවේ විග්‍රහ කර තියෙන ආකාරයට දේශනා කරන්න. දැන් මේ කන සම්පත්තිය කියන එක බොහෝ සූත්‍ර ධර්මවල දේශනා කරලා තියෙනවා. ත්‍රිලක්ෂණ. ත්‍රිලක්ෂණ කියන්නේ කන සම්පත්තියේ යම් ආකාරයක තුන් ආකාර වූ ත්‍රිවිධ ආකාර වූ කන සම්පත්තිය රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කපා දමන, ක්ඛය කියන්නේ කපා දමනවා. රාගය, ද්වේෂය, මෝහය කියන මේ බැමි තුන තමා සංසාරයට බැඳිලා තියෙන්නේ. මේ සසරට බැඳී ඇඳී තිබෙන බැමි තුන කපා දෙමීම කය. ඒ වගේම කන කියන්නේ මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපා දමන්නට අවශ්‍ය යම් හැකියාවක්, ශක්තියක්, දැනුමක්, අවබෝධයක්, යථාභූත ඥාන දර්ශනයක් ලබා ගැනීම තමයි කන සම්පත්තිය. මේක ජන සම්පත්තිය කියලා වැරදියට සංස්කෘත වචනයක් දාලා පරිවර්තනය කරලා තියෙනවා සිංහලට. මේ ක්ෂය කියන එක ගෙවා දමනවා කියන එකක් වගේ එනවා, ක්ෂය කරනවා කියලා. දැන් ඔය බුක් කීපින් වල පොත් තැබීමේ තියෙනවා වටිනාකම් ක්ෂය කරනවා කියලා. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මේක තියෙන ක්ෂය කිරීමක් නෙමෙයි, මේක තියෙන කය. කය කියන්නේ සහ මුලින්ම මේ බැම්ම නැවත නොවන ආකාරයට කපා දෙමින්. ඒක නිසා මේක කය, ආසව කය, රාග කය, ද්වේෂ කය, මෝහ කය. එනිසා මෙතන වචන තුනක් තියෙනවා, කන, කය, කීන. කීනාසවයන් වහන්සේ කියන්නේ ආසව කීන කරපු කපා දෙන්න අතීතයට කියවත් අතීත ආකාරයට අතීත වර්ණ කියීම තමයි කීන කියන්නේ. එනිසා කන, කය, කීන කියන්නේ අර වර්තමාන, අතීත, අනාගත කියන මේ තුන් ආකාරයේ වර්ණදී. එනිසා හොඳට තේරුම් ගන්න ඕන මේ ෂණ කියන වචනේ බොහෝම නොමග යන සුළු වැරදි අදහසක් දෙන බුද්ධ ධර්මයේ විකෘති කරපු වචනයක් ඔය ෂණ කියන වචනේ. ෂණ සම්පත්තිය දැන් ෂණය කියන්නේ යම් මොහොතක් කියන එක. මේ මොහොතක් කියන එක නිමේ මෙතන තියෙන්නේ කන කියන එක. මේක පැහැදිලි කරන්න මේ කන සම්පත්තිය එහෙම නැත්නම් මේ කන ශක්තිය මිනිහෙකුට ලබා ගන්න පුළුවන් අවස්ථාවන් සහ ලබා ගන්නට බැරි අවස්ථාවන් පිළිබඳව ත්‍රිපිටකයේ විග්‍රහ කරපු සූත්‍ර බොහෝම තියෙනවා. මෙතෙන්දී අනාත්ම ලක්ෂණ සූත්‍රය එකක්. ඒ වගේම තවත් සූත්‍රයක් තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතුයි. අක්කන සූත්‍රය. දැන් කන කියන වචනේ විරුද්ධ වචනේ අක්කන. දැන් කුසල අකුසල පිරිසිදු අපිරිසිදු. ඒ වගේ කන කියන වචනේ විරුද්ධ වචනේ අක්කන. මේ අංගුත්තර නිකායේ තියෙනවා අටවෙනි කොටසේ මේ අංගුත්තර නිකාය පස්වෙනි පොතේ අටවෙනි අංගය හැටියට විග්‍රහ කළා දිනවා අංග 8කින් සූත්‍රයක් හැටියට අක්කන කියලා සූත්‍රයක්. මේකේ තේරුම අර කන සම්පත්තිය අහිමි වෙන ලබන්නට බැරි වෙන නොලැබෙන අවස්ථාවන් 8ක් තමයි අක්කන සූත්‍රයේ විග්‍රහ කළා. එනිසා බෞද්ධයන් හැටියට කන සම්පත්තිය ලබා ගැනීම අනිවාර්යයි. මේ නිවන් අවබෝධ කරගන්නට මගඵල ලබන්නට නිවන් ලෝකෝත්තර කුසලය සම්පූර්ණ කරගන්න ලෝකයෙන් ඈතර වෙන්නට. එහෙම නැත්නම් රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරන්නට මේ අකන සූත්‍රයේ තියෙන විග්‍රහය එහෙම නැත්නම් මේ කන සම්පත්තියක් නොලබන අවස්ථා 8ක් විග්‍රහ කළා. ඒ අවස්ථා 8 බෞද්ධයන් හැටියට අපි බොහොම මොහොම සූක්ෂම විදියට සලකා බලන්න ඕන. මේ අවස්ථා 8 දී ලබා ගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ අක්කන සූත්‍රයේදී විග්‍රහ කළා. එනිසා කන සම්පත්තිය ලබා ගන්නට පුළුවන් වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ අවස්ථාව සහ ලබා ගන්නට බැරි අවස්ථා 8ක් විග්‍රහ කරලා තියෙනවා. දැන් ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලැබුවා කියන්නේ මේ කන සම්පත්තිය ලැබිය යුතුයි. ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්දියයි මේ කන සම්පත්තියයි කියන එක බොහෝ දුරටම එකයි. හේතුක ත්‍රිහේතුක ත්‍රිහේතුක කියන එකයි මේක ක කියන එකෙන් තියෙන්නේ අර කන සම්පත්තිය නැවතත්. එනිසා කපා දැමිය යුතු හේතු තුනක් කියන එකයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබිය යුත්තේ මිනිහෙක් වෙලා ඉඳලා මෙන්න මේ අර අක්කන සූත්‍රයේ විග්‍රහ කරපු දේවල් වලට අමතරව එහෙම නැත්නම් ඒ අවස්ථාවෙන්දී මිදී නිදහස් වූ කෙනෙකුට පමණයි. එනිසා කරණ සම්පත්තිය අහිමි වෙන අහිමි කරගත්ත අවස්ථා 8ක් පිළිබඳව මේ අක්කන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මේක මම එකින් එක මේ අවස්ථාට විග්‍රහ කරලා ඊට පස්සේ කන සම්පත්තිය පිළිබඳව කන සම්පත්තිය ලැබෙන්නට උපකාර වන අවස්ථාව පිළිබඳව කෙටි විස්තරයක් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. යම් ආකාරයක බුදු පියාණන් වහන්සේ නමක් ලෝතර බුද්ධත්වයට පත් වෙලා මේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් තථාගතප්ප වේදිනෝ ධර්මය එහෙම නැත්නම් මේ ලෝකයෙන් මිදී නිදහස් වන්නට උපකාර වන ලෝකෝත්තර ධර්මයේ දේශනා කරන අවස්ථාවක් මේ මිහිතලයේ මත මේ මිනිසුන් ජීවත් වෙන පෘථුවිය මත චක්‍රාවාටයක් මත මතු වෙනවා. ඒ බුද්ධෝත්පත්ති කාලයක් තුල වුණා මේ අක්කන සූත්‍රයෙන් දේශනා කරපු අවස්ථා 7ක් තුල බුදුහාමුදුරුව දේශනා කළා කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. යම් ආකාරයක යම් කිසි කෙනෙක් මේ තල 31 අතර නිරේයි උපද්දුන නිරේ ගාමි උප්පත්තියක් ලැබුවොත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ උතුම් ධර්මයේ දේශනා කළා මේ කන සම්පත්තිය ලබා ගන්නට උපකාර වන්නා වූ පරම පවිත්‍ර ධර්මයේ දේශනා කළා අර නිරේගාමි පුද්ගලයන්ට මේ කන සම්පත්තිය ලබා ගන්නට බෑ. හේතුව අර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ මේ ධර්මය අර තථාගත ධම්මෝ වේදිනෝ ධර්මය තේරුම් ගන්නට අවස්ථාවක් නොලැබෙන නිසා. ඒ නිසා නිරයගාමී සතුන්ට සත්වයන්ට බොහෝ සත්වයෝ ඉන්නවා යම්කිසි පුද්ගලයෙක් නිරයගාමී වුණොත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ යුගයක වුණත් අවස්ථාවක වුණත් බුද්ධ ධර්මයේ තිබුණත් බුද්ධ ධර්මයේ දේශනා කළත් නිවන් දකින උතුම් ධර්මයේ තිබුණත් ඒක අහගන්නට නොලැබුණ නිසා ඒ සත්වයන්ට කිව්වා අක්ඛණ පුද්ගලයෝ කියලා. ඒ පුද්ගලයෝ අහිමි කරන සම්පත්තිය අහිමි වූ පුද්ගලයෝ. එනිසා කරන සම්පත්තිය ලබා ගන්නට ඒ අයට බෑ නිරයගාමී සත්වයන්ට. මේක පළවෙනි අක්ඛණ හේතු. දෙවෙනි එක තිරස්තීන සත්වයෝ හැටියට. දැන් අපි දන්නේ මේ තිරිසන්. කිසිම තිරිසනෙකුට මනසක් නැති නිසා අර සිව්පා කියන මේ මොලය එහෙම නැත්නම් මොලයක් කියන එකක් නැහැ. හේතුව පහතට තිරස්තීන කියන්නේ හරහාට මේ මොලය පිහිටේ නිසා. ඒ නිසා දැන් මිනිහාගේ වගේ මේ සිරස එහෙම නැත්නම් මේ මොලය තියෙන්නේ මේ ශරීර කූඩුවේ උඩම කෙරෝලේ. එතෙන්දි කියනවා අපි මනුෂ්‍යත්ව කියලා. යම් ආකාරයක හරහාට හිටිය දත්තුව වෙනම් බඩවාගෙන යන උරගයෝ හරහාට යන සියලුම තිරිසන් සත්තු මොලය උඩට නෙමෙයි තියෙන්නේ පහළට. ඒ නිසා ඒ තිරස්තීන කියන සත්වයන්ට කිසිම දවසක මේ කරු සම්පත්තිය ලබා ගන්න බෑ. ඒ තිරස්තීන උප්පත්තියක් ලැබුණා. උද්දෝත්පාද කාලයක වුණත් තිරස්තීන සත්වයෙක් හැටියට ඉපදුනොත් ඒ සත්වයාට මේ කරන සම්පත්තිය ලබා ගන්න බෑ. ඒ සත්වයාත් අක්කන සූත්‍රයේ විග්‍රහ කරපු එක කොටසක්. එනිසා තිරස්තීන ලෝකයාට මේ කරන සම්පත්තිය ලබා ගන්න බෑ. නිවන් දකින්නට අවශ්‍ය වන මූලික ඵල අනිවාර්ය අංගයක් වූ කරන සම්පත්තිය ලබා ගන්න බෑ. තුන්වෙනි එක පේති විෂය. පේත භූත පේත කියන මේ අසඤ්ඤතරවල එහෙම නැත්නම් යම් ආකාරයක පේතයන් භූතයන් වූ ඒ සතර අපායන් කොටස් දෙක මේ දෙකටම කියවා පේති විෂය කියලා. පේත භූත කොටස් දෙකටම ඒ ඇයිට මනසක් නැති නිසා ඒ ඇයිට ඝන සම්පත්තිය ලබා ගන්න බෑ. මොකද ඒ ඇයිට මනුෂ්‍ය ආවේශය ගන්න බැරි නිසා මනස පාවිච්චි කරන්න යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්න බැරි නිසා පරමපාරිස සීලත් ධර්මයේ මෙනෙහි කළ යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්න බෑ. පේත භූත කියන කොටස් දෙකට. ඒ නිසා ඒ කොටසට පේත භූත උපදින කොටසට මේ කරන සම්පත්තිය ලබන්න බෑ. ඒ අය අක්කන හේතු නිසා මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. නිවන් දකින්නට උපකාර වන්නා වූ අනිවාර්ය අංගය සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් කොටස් තුනයි නිරය තිරිසන් අපාය භූත ප්‍රේත කියන කොටස් දෙක. හතරවෙනි කොටස බොහෝ ආකාරයක මේ යම් දේවකායන් අරූපී දේවකායන් අසඤ්ඤ දේවකායන් දේ බ්‍රහ්ම තලවල යම් යම් අරූපී බ්‍රහ්ම තලවලට අසඤ්ඤ තලවලට ඔය ආකාසඤ්ඤායතන ආකින්ඤායතන විඥානඤ්ඤායතන නීව සංඥා නාසඤ්ඤා ආදී වූ අරූපී බ්‍රහ්ම තලවලට අසඤ්ඤ බ්‍රහ්ම තලවල උප්පත්ති ලැබූ දේවකායන්ට එයාට කියන දේවකායන් කියලා මේ කරන සම්පත්තිය ලබා ගන්න බෑ. හේතුව අසඤ්ඤයි. සංඤ්ඤී වෙන්නේ නැහැ. සංඥා ගන්න බෑ. ඉතින් ඒක නිසා දැන් බොහෝ විටම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බ්‍රහ්ම ආගම්වල ජෛන ආගම ආදී වශයෙන් සියලුම ආගම්වල ප්‍රාණ්‍යාංග භාවනා කරලා ගියේ මෙන්න මේ අසඤ්ඤතරේ. ඒ අසඤ්ඤතරේ ඒගොල්ලෝ හිතුවා නිවන කියලා. ඒ නිසා මේ අසඤ්ඤතරේකට ගිය ආකාසඤ්ඤායතන ආකින්ඤායතන විඥානඤ්ඤායතන නීව සංඥා අර අසික්කවද ගිය නීව සංඥා නාසඤ්ඤායතන අර උද්දග්‍රහම් පුත්‍ර ආලාර ගාලාම්ල වගේ අය ගිය මෙන්න මේ කියන බ්‍රහ්මතලවලට එදා යන්නට මාර්ගය තිබුණා. ඒ මාර්ගයේ කිසි කෙනෙකුට කරන සම්පත්තිය ලබන්න බෑ. ඒ නිසා ඒ අරූපී බ්‍රහ්මතලවලට ගියාය කිසිම කෙනෙකුට මේ කන සම්පත්තිය ලබන්නට පුළුවන් ආකාරයේ උපතක් නොලබන නිසා ඒ අයට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන අනිවාර්ය අංග වූ කන සම්පත්තිය හේතුක ප්‍රතිසන්දිය ලබන්න බෑ. දැන් හතර. නිරය, ත්‍රිසං අපාය, භූත ප්‍රේත අපාය, ඊට පස්සේ අසඤ්ඤ, අරූපී අසඤ්ඤ බ්‍රහ්මතල. ඊළඟට පස්වෙනි කාරණේ ඇහැට විග්‍රහ කරනවා පරදේශ. එමනනම් සුනාපරන්ත අපරාපරන්ත කියලා ප්‍රදේශ කොටසකට බුදුහාමුදුරුවෝ මේ මහ පොළොව පෘථුවිය බෙදුවා. කොටස් තුනකට බෙදුවා. ප්‍රතිરૂපදේශ වාතෝච සුනාපරන්ත අපරාපරන්ත. එනිසා පරන්ත දේශවල එමනනම් මේ බුද්ධ ධර්මය බලගන්න ඕන බුද්ධ ශක්තිය නැති අර ගුරුත්වාකර්ෂණය බොහෝ බහුල වූ ප්‍රදේශවල මකරකටට ආසන්න ප්‍රදේශවල කිසි තැනක මේ කර සම්පත්තිය ලබන්න බෑ. බුද්ධෝත්පාද කාලයක ඉපදුනා මිනිහෙක් වෙලා ඉපදුනා මේ සුනාකරන්ත අපරාපරන්ත කියන පිටදේශවල පරදේශවල ඉපදිලා ඉන්නවනම් ඒ පුද්ගලයෙකුට ඒ මිනිහෙකුට බුද්ධෝත්පාද කාලයක ඉපදුනා මේ ආකාරයේ කර සම්පත්තියක් ලබන්න තරම් ශක්තියක් ලැබෙන්නේ නැහැ කියලා මේ අක්කන සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා කියලා. දැන් මේ කාරණේ ටිකක් මෙමේ හුඟක්ම වැදගත්. බුදුහාම කිව්වා පතිරූපදේශ වාසෝච කුඹේතගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය සත්‍යාන දස්සන. අවශ්‍ය අනිවාර්ය අංග හතර නිවන් අවබෝධ කරගන්න. පතිරූපදේශ වාසෝච. දැන් මෙතන මේ බොහෝ බෞද්ධ පොත්පත්වල විශේෂයෙන්ම පූජාවලිය සහ පූජාවලියට මූලික වූ යම් කිසි පොතක තියෙනවා මේ 17 වෙනි පරිච්ඡේදයේ මට මතක ඇටියට 108 9 10 වගේ පොත් පිටවල පූජාවලියේ පරදේශ සහ ඔය පතිරූප දේශ කියන කොටස් එක වෙන් කරලා. එවනනම් බුද්ධ දේශ සහ පරදේශ වරදේශවල උපත ලැබූ කිසිම මිනිහෙකුට මේ බුද්ධ දේශයට එන්න බැරි වුණොත් ඒ පුද්ගලයාට මේ කර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයාට නිවන් මඟ ඇහිරෙනවා. කර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයාත් අක්කන පුද්ගලයෙක් හැටියට. ඒ නිසා රටවල් හැටියට දේශවල් හැටියට භූමීන් හැටියටම ඒ කාලේ ඒ පූජාවලියේ හෝයේට මුල් වූ පොත ලියපු යුගයේ භාවිතා කළ නම් හැටියට රටවල් 40 ගණනක් වගේ තියෙනවා මේ පූජාවලියේ පරදේශ හැටියට. බුදු කෙනෙක් උපදින්නට බැරි බුද්ධ ශක්තිය නැති කන සම්පත්තිය නොලැබෙන ප්‍රදේශ ඒවා තමයි අර අපරන්ත දේශ සුනාපරන්ත දේශ. එනිසා ඒවයි ඉඳලා ඒවයි ජීවත් වෙලා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න අර බුදුබණ. දැන් බුදුබණ කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුද්ධෝත්පාද කාලයේ නමුත් මිනිහෙකුත් වෙලා ඉපදිලා කියනවා. නමුත් කර සම්පත්තිය ලබන්න බෑ අර පරදේශවල ඉඳලා. ඒවැ ඒ ශක්තිය නැහැ. ඉතින් ඒක නිසා මේ කර සම්පත්තිය ලබන්න නම් මේ පතිරූප දේශ වාසයකම බුද්ධෝත්පාද කාලයකම මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලම පරම පරිච්ඡ සීලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ නිසා මේක පස්වෙනි කාරණය. හයවෙනි කාරණය මේ මධ්‍ය මණ්ඩලයේම වුණත් බුදුන් උපන් දේශයේම වුණත් යම් මිනිහෙක් වෙලා ඉපදුනත් මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබුවත් බුදුහාමුදුරුවෝ බුද්ධ ධර්මයේ දේශනා කරත් යම් කිසි මිනිහෙක් පුද්ගලයේ මිත්‍යා දෘෂ්ටික වුණොත් අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන්නට පටන් ගත්තොත් ඒ පුද්ගලයාටත් කර සම්පත්තිය ලබා ගන්නට බෑ. මොකද ඒ පුද්ගලයා ලෝකයක් නැත, පරලෝකයක් නැත, මෙලොවක් නැත, මාවෙක් නැත, පියෙක් නැත ආදී වශයෙන් වූ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යටත් වෙලා. එනිසා ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අදහන බොහෝ අය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ මධ්‍ය මණ්ඩලය තුළම ජෛන ආගම ආදී වෙන ආගම් ඇද වූ යම් ආකාරයක බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු බොහොම ඒ කාලේ උතුම් කියපු ආගම් ඇදපු පුද්ගලයෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ මහානබන්ණු තව හුඟ දෙනෙක් හිටියා. මේ අය ඇත්ත වශයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ අය සේත්ම මේ බුද්ධ ධර්මය පිළිගත්තේ නැති අය. එනිසා එවන් මිත්‍යා දෘෂ්ටික කොටසටත් මේ කර සම්පත් කියලා දෙන්නේ නැහැ. ඒ අය අක්කන. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක තව පොඩ්ඩක් විග්‍රහ කළ යුතුයි. මිත්‍යා දෘෂ්ටියයි සම්මා දෘෂ්ටියයි දෙක හරියට තේරුම් ගත යුතුයි. දැන් අපේ අද සම්මතයෙන් අපි අද දන්න හැටියට තේරුම් ගත්ත හැටියට මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ මේ බුද්ධාගම කරන ඕන සියලුම අය මිත්‍යා දෘෂ්ටිකයෝ. ක්‍රිස්තියානි ආගම අදහන, හින්දු ආගම අදහන, මුස්ලිම් ආගම අදහන, කතෝලික ආගම අදහන ඔක්කොමලා මිත්‍යා දෘෂ්ටිකයෝ. බුද්ධාගම අදහන ඔක්කොමලා සම්මා දෘෂ්ටිකයෝ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්. නමුත් ඒක සහ මුලින්ම සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවට විරුද්ධයි. මිත්‍යා දෘෂ්ටිකයි සම්මා දෘෂ්ටිකයි කියන්නේ සං දැකලා ධම්මෝ සංදිත්තිකෝ කියන තත්වයට පත් වෙලා සංවර වෙලා සංසිඳවලා සම්මා කියන තත්වයට පත් වෙන්නට අර බුද්ධ දේශනාව බුද්ධ වචනේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සංදේශනාව අහලා දැකගන්නට සමත් වූ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු චත්තාරිසක සූත්‍රයේ මහා චත්තාරික සූත්‍රයේ විග්‍රහ කරපු ආකාරයට සම්මා දිට්ඨියට පත් වෙන්නට පුළුවන් වූ පුද්ගලයන්ට මිසක බුද්ධාගම ආදානයට නෙවෙයි මේ මිත්‍යා දෘෂ්ටික සම්මා දිට්ඨික ලක්ෂණය. බුද්ධාගමේ අයට මේක තේරුම් ගන්න පුළුවන් පහසුයි. මොකද මේක යම් ආකාරයක ලෞකික වශයෙන් නෙමෙයි මේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර වශයෙන් මේ සම්මා දිට්ඨියට පත් වෙන්න ඕන. ලෞකික සම්මා දිට්ඨිය තමයි හොඳ යහපත් නිවැරදි කාම ලෝකවල දුගති ලෝකවල අතරමං වන කටයුතු කරන්න පුද්ගලයා ලෞකික සම්මා දිට්ඨියෙන් කටයුතු කරන අර පුණ්‍ය භාග්‍යා උපදි විපක්කා ආශව සහිත වූ ආශව කියන තත්වයෙන් කටයුතු කරන පුද්ගලයා එයා මිත්‍යා දෘෂ්ටිකයි. නොවුනට එයා ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයි නොවුනට ඒ පුද්ගලයාට සම්මා දිට්ඨියට පත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා හරියට තේරුම් ගන්න ඕන යම් ආගමක් භක්තියෙන් විශ්වාසයෙන් ඇදහිල්ලක් බවට පත් කරගත්ත පද පරම ලෙස මේ වචන පාවිච්චි කළ බුදුහාමුදුරුවන්ගේ ඒ වචන පාවිච්චි කළා යම් ආකාරයක නිදහස් නිවාල් චින්තනයට බාධා කරන පුද්ගලයෙක් ඉන්නවනම් එයත් මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සම්මා දිට්ඨිය කියන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ කෙලෙස් ගති වලින් මිදී නිදහස්ය යුතුයි නිදහස්ය හැකියි කියන දැක්ම ලැබූ පුද්ගලයා සම්මා දිට්ඨියට පත් වෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කරන සම්පත්තිය ලැබෙනවා. එනිසා මේ රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතේ තියෙන බව, පවතින බව නොදන්නා පුද්ගලයා අර අක්කන සූත්‍රයේ මිත්‍යා දෘෂ්ටිකයේ කැටියට විග්‍රහ කරලා තියෙනවා. එනිසා හොඳට තේරුම් ගන්න ඕන මේ මිත්‍යා දෘෂ්ටිකයේ කියන පුද්ගලයේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් උනා, මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබුවා, ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා ඇහුවත් ඒ පුද්ගලයාටත් බෑ මේ කරන සම්පත්තිය ලබා ගන්න. ඒ පුද්ගලයාත් අක්කන කියන කොටසට අයිති වෙනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිකයටත් මේක හයවෙනි කාරණේ. හත්වෙනි කාරණය දුප්පඤ්ඤස වූ යම් ආකාරයක මේ ධර්මය නායන් ධම්මෝ දුප්පඤ්ඤස ධම්මෝ පඤ්ඤාවන්තස කියලා. ඒ කියන්නේ ප්‍රඥාවන්තයන් සඳහා වූ ධර්මය මේ දුප්පඤ්ඤස පුද්ගලයන්ට තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද වන විට මේ බුදුහාමුදුරන්ගේ වචනම පදවැල්ම පදවර්ම ලෙස පාවිච්චි කරලා දුප්පඤ්ඤස ලෙස, දුප්පඤ්ඤස කියන එකේ තේරුම තමන් දුක උරුම කරගන්නට කටයුතු කරන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට කරන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. දැන් ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයම පාවිච්චි කරලා, ඒ වචනම පාවිච්චි කරලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ යුගයක මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ උත් ලබලා යම් කිසි කෙනෙක් අත්තතාපන පරත්තතාපන පාපය සිදු කරගන්නා ආකාරයට කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා දුප්පඤ්ඤස පුද්ගලයා. ඒ පුද්ගලයාට කර්ම සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය අහනවා. හැබැයි ඒ ධර්මය අර නිදහස් නිවාල් චින්තනයකින් කාලාමා සූත්‍රයේ විග්‍රහ කරපු ආකාරයට මේ තුලින් මේ නිවන් දකින උතුම් ධර්මය අවබෝධ කරගන්නට උපකාර වන විග්‍රහයක් තේරුම් ගන්න බෑ. පද පරම විදියට තමයි. දැන් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියුව එක ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුද්ධයන්න් වහන්සේට මම නමස්කාරය කරමි කියලා නමස්කාර කර කර ඉච්චයට නිවන් දකින්න බෑ. ඒ පුද්ගලයා දුප්පඤ්ඤස පුද්ගලයා. ඒ පුද්ගලයා පද පරම පුද්ගලයා. ඒ පුද්ගලයාට හැබැයි වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාට නිවන වැහෙනවා. එනිසා කර්ම සම්පත්තිය නැහැ. නමුත් තමන්ගේ මේ හිතේ උපදින මෝහය, රාගය, ද්වේෂය, මෝහය මානෙ ඉවත් කරන්නට අර කරගත යුතු කාරණු තියෙනවා. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ ආකාර වූ කරුණු කරණීය ධර්ම කරගන්න පුද්ගලයෙක් අන්න දුප්පඤ්ඤස භවෙන් පඤ්ඤාවන්තස්ස භවට පත් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා, ධර්මයක් අහනවා. හැබැයි පද පරම විදිහට විග්‍රහ කරපු ඒ එකට භක්තියෙන් බැඳෙනවා. එනිසා ඒ භක්තියෙන් බැඳෙන පුද්ගලයෙකුට මේ දුප්පඤ්ඤස භව නිසා කරන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට නිවන් අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් කරුණු හතක් අක්කර සූත්‍රයේ විග්‍රහ කළා. අටවෙනි කරුණු තියෙන්නේ යම් ආකාරයක බුද්ධෝත්පාද කාලයක් නොවන මේ බුදුහාමුදුරන්ගේ නිවන් දකින අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නට නොදන්නා, ඒ වගේම සංදේශනාවක් අහන්නට බැරි ද්වතාව ධර්මයේ යටපත් වූ දෙවතාවුන් ධර්මයේ පැහැදිලිව විග්‍රහ නොකරන, ඒ වගේම සිංහල වට්ටයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි අවස්ථාවක අබුද්ධෝත්පාද කාලයක කොච්චර සැප සම්පත් තිබුණත්, කොච්චර චක්‍රවර්ති සැප තිබුණත් මේ අබුද්ධෝත්පාද කාලයක මේ කරු සම්පත්තිය ලබන්නට බෑ. දැන් මේක ටිකක් ගැඹුරු දෙයක්. එනිසා හරියට තේරුම් ගන්න ඕන මේ සංදේශනාවක් අහන්නට බැරි ඥානපද හතර, බුද්ධ ඥානපද හතර තේරුම් ගන්නට බැරි කාලයක, තේරුම් කරන්නට කරලා දෙන්නට කෙනෙක් නැති කාලයක, සංගායනාවක් කළ සංදේශනාවක් කරන්නට බැරි කාලයක සං තේරුම් ගන්න බෑ. ධම්මෝ සංදික්කෝ කියන ගැටයටපත් වෙන්න බෑ. සම්ම දක්ඛාතා සම්මා දිට්ඨි වෙන්නේ නැහැ. සංවර සංසිඳීම සම්මා තේරුම් ගන්න බැරි කාලයක බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පද පරම වාක්‍යයට විග්‍රහ කළා. එහෙමනම් වාචය කළා සත්‍යයනා කළා පිටිටියට වූ ධර්ම දේශනා හැටියට සංදේශනාවක් කරන්නේ නැත්නම් සං දැක ගන්න බැරි නම් එතෙන්දී බුද්ධ දේශනාවේ මේ කරු සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ද්වතාව ධර්මය දේවතානුසතිය හැටියට විග්‍රහ කරන කාලෙක අද විග්‍රහ කරනවා. මේ ඉන්දිය පෙරේද බලමුදා බොහෝ ගුවන් විදුලි වල චැනල් වල බෞද්ධ චැනල් එකේ බොහොම ධර්ම දේශනාවක මේ දේවතානුසතියක් විග්‍රහ කළා. ත්‍රිපිටකයේ මේක වැරදියට ද්වතාවය දේවතා හැටියට කොම්බුවක් දාගෙන. ඉතින් ඒක නිසා අකුරක් ව්‍යංජනයක් ඇලපිල්ලක් බාපිල්ලක් කොම්බුවක් වෙනස් කළා මේ බුද්ධ ධර්මයේ විකෘති කරන්න පුළුවන්. එහෙම විකෘති කළා කරන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ද්වතාවය ද්වතා අනුසතිය දුවිදේනම් වදාමි කියලා මේ බුදුහාමුදුරෝ දේශනා කරපු කරණීය අකරණීය ද්වතාවය හරියටියට තේරුම් ගන්නේ නැතුව දේවතා අනුසතියක් කළාම දෙවියන්ගෙන් පිහිටේ ඉඳලා ඇද ඇද නිවන් දකින්නට කල්පනා කරොත්, එහෙම නැත්නම් දේවත්වයට පත් වෙන්නට කල්පනා කරොත් එතෙන්දී නිවන වැහිලා යනවා කරන සම්පත්තිය නැහැ. දැන් බුද්ධෝත්පාද කාලයක් නොවන කාලෙක කරන්න පුළුවන් එකම ලොකුම දේ තමයි එක්ක බ්‍රහ්මත්වයට යන්නේ, එක්ක දේවත්වයට යන්නේ, එක්ක රජසැප සිටුදක වඳින, එක්ක පාරමිතා පුරුබෝධිසත්ව ලක්ෂයට පත් වෙන්න කටයුතු කරනවා. එතෙන්දී කරන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ හැම අවස්ථාවකම හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කරන සම්පත්තිය නොලබා කිසිම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කරසම්පන්තිය ලැබෙන්න නම් අපි මේ රාගකය, ද්වේෂකය, මෝහකය වෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය. කලු නැතන ධර්ම. කලු කියන්නේ කෙලෙස්. කෙලෙස් කපා හැරෙන. කෙලෙස් මෙවිතුන කපා හරින බුද්ධ දේශනාව, බුද්ධ ධර්මයේ තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලැබෙනවා. ඒ නිසා මේ කන කියන්නේ රාගය, ద్వේෂය, මෝහය තමන්ගේ හිතේ උපදිනවා. ඒ උපදින රාගය, ద్వේෂය, මෝහය නිසා තමන්ට දුක උරුම වෙනවා. එවනනම් සමුදය නැවත නැවතත් යලි යලි පුනම් භවෝති වෙනවා. ඒ නිසා මේ රාගය, ద్వේෂය, මෝහය තමන්ගේ හිතෙන් ඉවත් කළා, අයින් කළා, අස්කරගත හැකි, අස්කරගත යුතුයි කියන විවිධ දුක්ම හේතුක ප්‍රතිසන්දිය කන සම්පත්තිය ලබන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්වතුනි කන සම්පත්තිය කියන්නේ මේ සංසාර දුකට මුල් වූ, සංසාර දුකට හේතු වූ, ප්‍රත්‍ය වූ, නිදාන වූ රාගය, ద్వේෂය, මෝහය කියන තුන තමන්ගේ හිතෙන් කපලා අයින් කරන්න පුළුවන්. උදුරලා දාලා අයින් කරන්න පුළුවන්. මෙන්න මේ දැනුම, මේ අවබෝධය, යථාභූත ඥාන දර්ශනය මේක අහලා දැනගෙන මේක දැක ගන්න ඕනේ. මේ දැක්මක් වෙන්න ඕනේ, අත්දැක ගන්න ඕනේ. පිළිසිඳ දකින්න ඕනේ, අත්දැක ගන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්වතුනි හරියටම කල්පනා කරගන්න ඕනේ මේ කන සම්පත්තිය නැතුව මිනිහෙක් වුණත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණත් උතුම් බුද්ධ ධර්මයේ දේශනා කළත් ඔය කියන කොටස් අර මිනිහෙක් නොවී ඉපදු උපත ලබන හතර පස් අවස්ථාවක හතර අවස්ථාවක ඒ කියන්නේ සතර අපාය සහ අරූපී බ්‍රහ්මතලවලදී කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. නමුත් දැන් මේ අපි දන්න මිහිතලය මත ඉන්න ත්‍රිවිසන් සත්තු මිනිස්සු වගේ කෝටි ප්‍රකෝටි ගුණයකින් ඉන්නවා. ඔය කූඹි, වේයෝ ඒ වගේම නොයෙකුත් ගෙරි, කඩිවැල්, තව නොයෙකුත් ආකාරයේ සත්තු ඉන්නවනේ, මදුරුවෝ, මැස්සෝ, මේ ඔක්කොම ත්‍රිවිසන් අපාය. සතර අපා සත්තු ඔක්කොම දැන් ත්‍රිවිසන් සත්තු නයි, පොළොංගු, එරණි, ඒ වගේම ඔය නොයෙකුත් ආකාරයේ හරා ඌරෝ මේ ආදී කොට ඇත්තා වූ අලි ඇතුන් පවා ඔක්කොම ත්‍රිස්චීන යෝනි. ඒ ත්‍රිස්චීන යෝනිය අයට හෝ නිරේ සත්තුන්ට හෝ භූතයන්ට පෙරේතයන්ට හෝ මේ සතර අපායින් කිසි කෙනෙකුට කොහොමත්ම මනසක් නැති නිසා, මනස පාවිච්චි කරන්න බැරි නිසා මනුස්සත්ව පරිලාභයක් කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමේ ශක්තියක් නැති නිසා, එහෙම යක්තියක් ලැබලා උපතක් නොලැබූ නිසා කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයන්ට නිවන් අවබෝධ කරගන්න බෑ. එය අක්කන පුද්ගලයෝ හැටියටයි බුද්ධ දේශනාව විග්‍රහ කරන්නේ. මේක මූලිකම කොටස් හතර. නමුත් මිනිස්සුන් වුණ අයට කොටස් හතරකට මේ කන සම්පත්තිය ලබන්න බෑ කියන එක තමයි මේ දේශනාවේ කොටස. ඒ නිසා අර පතිරූපදේශ වාසයක නොයිපදුන මේ පතිරූපදේශ වාසය කියන එකත් මේ භූගෝලීය වශයෙන් අපි හිතන දේ නෙමෙයි. මේ මධ්‍ය මණ්ඩලයේ තියෙන තැන සමහරට අපි හිතමු ඉරිවඩුන්න මධ්‍ය මණ්ඩලේ නම් ඉරිවඩුන්නම ඉපදුනත් එතනත් පතිරූපදේශ වාසයක් නැති මිනිස්සු ඉන්න පුළුවන්. එතනත් දුප්පඤ්ඤස මිනිස්සු ඉන්න පුළුවන්. එතනත් මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන පුද්ගලයෝ ඉන්න පුළුවන්. එතන කන සම්පත්තිය ලබන්නට බැරි මිනිස්සු ඉන්නවා නම් එයාට ඒ එතනම ඉපදුනත් එයාට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ, බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. එනිසා හොඳට කල්පනා කරන්න ඕන. හැබැයි අම්ම ආකාරයක අර අපරාපරන්ත දේශයක ඉපදිලා තියෙනවා නම් අපි හිතමුකෝ අපරාපරන්ත දේශය කියන්නේ මේ මධ්‍ය මණ්ඩලයෙන් එහෙම නැත්නම් පතිරූප දේශ වාසයෙන් පිට මිනිස්සු. නමුත් එංගලන්තේ හරි, ඕස්ට්‍රේලියාවේ හරි, කොහෙ හරි, ඉන්දියාවේ හරි, ජපාන් රටේ හරි කෙනෙක් වුණා ඉපදිලා ඉන්නවා නම් ඒ පුද්ගලයාටත් යම් ආකාරයක අද මේ ප්‍රවාහන පහසුකම්, සංචාරක පහසුකම් තියෙන නිසා මේ මධ්‍ය මණ්ඩලයට ඇවිල්ලා, මේ පතිරූප දේශයට ඇවිල්ලා මේ බුද්ධ චක්‍රයට අනුගත වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕනේ මේ අර මේ අපරන්ත දේශවල එහෙම නැත්නම් අර පරදේශ කියන එක ඒ කාලේ ඒක බලපෑ තුනේ හේතු මොකද ඒ කාලේ මේ වගේ ප්‍රවාහන පාදුකම් තිබුණේ නැහැ රටින් රටට යන්න නමුත් අද තියෙනවා ඒ තිබුණත් අර අපරාපරන්ත කියන්නේ ඒ දේශේ ඉඳලා මේතන්ට ඇවිල්ලා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ක්‍රියා කරන කටයුතු කරන ධර්මය අහලා සද්දස් ගුණ බුද්ධස් වෙලා තමයි අර දර්ශනියානම් සංවේදිනියානම් කීර්තත්වයට පත් වෙන්නේ කර සම්පත්තිය. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකොට මිනිහෙක් වුණත් මේ බුද්ධ දේශේ මේ ඉපදුණත් මේ මධ්‍ය මණ්ඩලයේ තුල මේ ඉපදුණත් ඒ බුද්ධයා මිත්‍යා දෘෂ්ටිකෙක් නම් ඒ බුද්ධයාට බෑ. ඒ බුද්ධයා අර දුප්පඤ්ඤාස බුද්ධලෙක් නම් ඒ බුද්ධයාට බෑ. බුද්ධ දේශනාව බුද්ධ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැත්නම් කොහොමදවත් බෑ. එල්ලා පින්වතුනි මේ බුද්ධ දේශයේ තුල පසුගිය කාලයේ තුල මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා පදපරම වචන ටිකක් විතරක් ආගමක් හැටියට ඇදෙව්වට මේ උතුම් බුද්ධ ධර්මයේ සංදේශනාව අහලා තිබුණේ නැහැ. දැනගෙන තිබුණේ නැහැ. දෝතාව ධර්මයේ කිසිසේත්ම විග්‍රහ කරේ නැහැ. දෝතාව ධර්මයේ දේවතානුස්සතිය දේව ධර්මයේ හැටියටයි විග්‍රහ කරේ. ඒ වගේම තිබරි වර්ථය දැනගෙන හිටියේ නැහැ. නොයෙකුත් ආකාරයකට විවිධ ආකාරයකට තිබරි වර්ථයේ විකෘති කළා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නට උපකාර වන කිසිම ධර්මතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ධර්මය නොතිබෙන කාලෙක බුදුහාමුදුරන්ගේ බුද්ධ ධර්මය බුද්ධෝත්පාද කාලයක වුණත් බුද්ධ ධර්මය භාවිතයෙන් අභාවිතයට ගිය කාලෙක ඒ මිනිසුන්ට වුණත් කොච්චර ඒ පදවැල් තිබුණත් පදවරම ලෙස කියව කියවෙනවා සත්‍යයනා කරනවා නිසා වැරදියට අතුවා ආචාරීන් අර්ථකථා ලියනවා නිසා මේක බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයක් ඇත්තේ නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ මිනිහෙක් වෙලා ඉපදුනත් කරු සම්පත්තිය ලබන්නට නම් අර කියන කරුණු කාරණා සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොටයි කරු සම්පත්තිය ලැබෙන්නේ. පතිරූපදේස වාසෝච කුබ්බේතගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය රජ්ජාන දස්සන. මේ කර්මවලට සම්පූර්ණම ඒ බුද්ධයාට මේ උතුම් බුද්ධ ධර්මය අවබෝධ කරගෙන කර සම්පත්තිය ලබා ගන්නට පුළුවන්. කර සම්පත්තිය නොලැබුණොත් කිසි කෙනෙකුට මේ නිවන් අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ ධර්මය තේරුම් ගන්නට අපහසු වෙනවා. පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ අක්කන සූත්‍රය හරියට තේරුම් අරගෙන මේ තම තමන් කල්පනා කර ගන්න ඕන තමන්ට කන සම්පත්තිය ලබා ගන්න නම් දැන් තමන් අර නිරයෙන් වේටි විශේෂයෙන් ඒ වගේම භූත පේත වෙලා තිරිසන් ලෝකයෙන් අර අරූපී බ්‍රහ්ම තල වලට යන කටයුතු කරන්නේ නැහැ. දැන් බොහෝ භාවනා මධ්‍යස්ථාන වල අද ලංකාවේ තියෙන කන සම්පත්තිය නොලැබෙන හේතුවක් තමයි මේ අරූපී අර ප්‍රාණ්‍යාංග භාවනා කරලා අසඤ්ඤ තරවලට යන අසඤ්ඤ භාවනා කරනවා. ඒ පුද්ගලයන්ට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ වැහිනවා. ඉතින් ඒක නිසා මේවා ව්‍යාපාර. මේවා නිවන වහන ක්‍රම යන් නොයෙකුත් ආකාරයේ තියෙනවා. ඉතින් ඒක නිසා හරියටම මේ අක්කන සූත්‍රය අදට මේ අද මේ තියෙන தத்துவයට බොහෝම ගැළපෙන සූත්‍රයක්. හැම කෙනෙක්ම මේක කියවලා තේරුම් ගන්න ඕන මේ අක්කන කරුණු අට පිළිබඳව. ඉතින් ඒක නිසා පදවර්ම විදියට වැරදි පාරක වැරදි දෙයක් කරලා ඔය උලන් නැද ඇති ඉඳලා එනම් බඩු කුම්බනවා ඇකිලෙනවා බලලා නම් මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මේ රාගක්කය ද්වේෂක්කය මෝහක්කය රාග දේද මෝහ කියන නිවන ආවරණය කරපු කර්ම මේ කර්ම කාරණා පිළිබඳව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කන සම්පත්තිය කියන්නේ රාගය ද්වේෂය මෝහය කපා දෙමිය හැකියි කපා දෙමිය යුතුයි කියන අර්ථය. තමන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහය තේරුම් ගන්න ඕනේ. රාගය හැටියට තේරුම් ගන්න ඕනේ. ප්‍රිය දෙයට ඇලෙනවා. ඇහෙන් දැක්ක කණෙන් ඇහුව නාසයෙන් දිවෙන් කයෙන් ගත්ත මනසෙන් මෙනෙහි කර මේ ප්‍රිය දේවල් වලට ඇලීම තමයි රාගය. ඒ වගේම අප්‍රිය දේවල් වලට ගැටීම තමයි ද්වේෂය. ඒ වගේම ප්‍රියා ප්‍රියා අතර මැනීම මුලා වීම තමයි මානීය මෝහය. මේ රාගය ද්වේෂය මෝහය කියන මේ ගති තුන තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට පමණයි. මනසක් තියෙනවා. එනිසා මිනිසු මනසක් පාවිච්චි කරලා යෝනිසෝ මනසිකාරයෙන් ගැටිතු කරලා තේරුම් ගන්න ඕන මේ රාගය ද්වේෂය මෝහය තමයි තමන් මේ සංසාරයට බඳවන සංසාර ගමනට බැඳ ඇද්ද බැඳ තබන මේ බැමි තුන සකස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ බැමි තුන කපා දැමිය හැකි කපා දැමිය යුතුයි. මෙන්න මේ යථා භූත ඥාන දර්ශනය ලැබුණාම ඒ බුද්ධලයාට කන සම්පත්තිය ලැබෙනවා. කන සම්පත්තිය ලැබුණු බුද්ධලයාට පුළුවන්කම තියෙනවා රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරන්න. ඒ රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරපු බුද්ධලයා ආසවක් ක්‍රය කරනවා. ආසවක්කේ ඥානය ලැබෙනවා. එනිසා මේ අනුසය ආසය පිළිබඳව තේරුම් ගන්නවා. එනිසා මේ ආසවක්කේ ඥානය ලැබූ බුද්ධලයාට පුළුවන් අනුසය නෝපදව අනුපාද නිරෝධීම රාගංශේ පටිගංශේ අවිද්‍යාංශේ නවත්තන. අංශේ කියන්නේ අලුතෙන් ආශය ඉපදීම. එනිසා අලුතෙන් ආශය ඉපදවීම නවත්තන්න පුළුවන් වෙනවා. අර රාගංශයන් න අංශේති පටිගංශයන් න අංශේති අවිද්‍යාංශයන් න අංශේති කියලා. අන්න ඒක තේරුම් ගත්ත පුද්ගලයා අන්න කරන සම්පත්තිය ලැබූ පුද්ගලයේ පරමපවිත්‍ර ජීවිතාත්මයේ ශ්‍රවණය කළ පුද්ගලයේ සංදේශනා වහර සංදැකල ධම්මෝ සංදිත්තිකෝ කියන තත්ත්වයටපත් වෙලා සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලය. එනිසා ඒ පුද්ගලයා මනුෂ්‍යත්ව ප්‍රතිලාභයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ සංසාර දුකින් සදාටම මිදී නිදහස් වන ආකාරයේ ප්‍රතිපදාවක් මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. මේ මත්වීමෙන් මිදී නිදහස් වන ප්‍රතිපදාව මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. මත්වීම තියෙනවා පුද්ගලයන්ගේ රාගය ද්වේෂය මෝහය නිසා මත්වීම 21ක් තියෙනවා. රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, යොබ්බණයෙන් මත් වෙනවා, ඒ වගේම බල නිල තල වලින් නොඑක එක ආකාරයෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, නිරෝකයෙන් මත් වෙනවා, යහුණයෙන් මත් වෙනවා, තව නොඑක ආකාරයෙන් මත් වෙන ඒවා තියෙනවා. ඒ මත්වීම සම්පූර්ණයෙන්ම මේ රාගය ද්වේෂය මෝහය උපදින්නට ඉතේ උපදින්නට හේතු වෙනවා. එනිසා රාග මත, ද්වේෂ මත, මෝහ මත, මාන මත, කුල මත, ධන මත, බල මත, නිල මත ආදී වූ මේ මත මත සාමුලින්ම ඉවත් කරන, හිතෙන් කපා අයින් කරන ප්‍රතිපදාවක් තියෙනවා කියලා දැකීම කර සම්පත්තිය. එනිසා මේ ධර්මයේ දකින්නවා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබනවා කියන්නේ, කර සම්පත්තියක් ලබනවා කියන්නේ මේ හිතේ උපදින, තමන්ගේ හිතේ උපදින රාග මතය, ද්වේෂ මතය, මෝහ මතයෙන් මිදී නිදාසිය හැකි නිදාසිය යුතුයි කියන දැක්ම දැක්මයි. එනිසා ඒ දැක්ම දැක්කේ නැත්නම් මේ බැමි තුන කපන්න බැහැ. ඒ බැමි තුන කපීම තමයි රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය. ඒක කපා දැමු උත්තමයා තමයි හීනාශ්‍රවයන් වහන්සේ. හීනාසෝ කියන්නේ ආසව ක්‍රය කළා. සාමුලින්ම රාගය ද්වේෂය මොහය රාගාංශේ පටිගාංශේ අවිද්‍යාංශේ නැවත හිතේ අනුපාද නිරෝධයෙන්ම උපදවීම නවත්තලා. නිරෝධ අනුපාද ඒක නැවත උපදවන්නේ නැති ආකාරයටම රෝධ ගැසීම නැවැත්තුවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. කර සම්පත්තිය කියන එක අනිවාර්යම අංගයක්, අත්‍යවශ්‍යම අංගයක්, මිනිහෙකුට පමණක් ලබාගත හැකි දෙයක්, මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ කෙනෙකුටම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ මිනිසුන්ටත් දෙවියන්ටත් කර සම්පත්තිය ලබා ගන්න පුළුවන්. දෙවියන්ට මනුෂ්‍යා වේසුන් වෙලා කර සම්පත්තිය ලබා ගන්න පුළුවන්. මිනිසුන්ට උපදින්ම උරුමයෙන්ම ලැබී තියෙන මනස පාවිච්චි කළොත් මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා, දුප්පඤ්ඤාස බවෙන් මිදිලා, පඤ්ඤාවත් අසංසුන් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබාගෙන මඟපල් ලබන්නට පුළුවන්, හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට පුළුවන්. රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතෙන් ඉවත් කළා, අස් කළා, අහි කළා, නැවත නූපදින ආකාරයටම රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ, වීත රාගී, වීත දේසී, වීත මෝහී කියන තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. කර කියන්නේ කපා දැමිය යුතු කපා දැමිය හැකි දේ දැකීම. ඒ කයගනාට පස්සේ තීනා ශ්‍රවයන් වහන්සේ වෙනවා. එහෙමනම් කපලා අවසන් කරපු දැන් නැවතත් ඒ පැමි සකස් නොකරන නාම ගොත්තන් නජීති කියන ඒ ගොතුය තියෙනවනම් අලුතෙන් ඒ ගෙතින් තුන ඒ පටි තුන බැමි තුන බන්ධන තුන බාන් තුන සකස් කරන්නේ නැහැ කියන එකයි තීනා ශ්‍රවයන් වහන්සේ කියන්නේ. ඒක නිසා මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ කර සම්පත්තිය කියන එක හරි හැටියටම තේරුම් ගත යුතුයි. මේ කර සම්පත්තිය අද තේරුම් ගන්න බැරි මේ අපේ සිංහල බෞද්ධයාට අර ත්‍රිපිටක පොතේ පරිවර්තනය කරනකොට මේ කන තිලක්කන දැන් බලන්න හොඳට අර අඤ්ඤාකොණ්ඩ හාමුදුරුවන්ට දේශනා කරපු අනත්ත ලක්කන සූත්‍රය. අනත්ත ලක්කන ඒ කියන්නේ කර සම්පත්තිය අනත්ත බව විග්‍රහ කරපු සූත්‍රය සිංහලට පරිවර්තනය කරලා දාලා තියෙන්නේ අනාත්ම ලක්ෂණ. මේවා තමයි බුද්ධ ධර්මයේ විකුත්ති කරේ. මේක තමයි නිවන වැහුව දේ. මේක තමයි අර්ථ දාපන කරත් දාපේන පාපයට හේතු වෙන දේ. මේක පරිවර්තනය කරලා වැරදි දෙයක් මිනිසුන් දිගන්නේ වැරදි ආකාරයට විග්‍රහ කරපු අය නිවන වැහෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ කන කියන සූත්‍රය කර සූත්‍ර තියෙනවා, අක්කන සූත්‍ර තියෙනවා, ඔය අනත්ත ලක්කන සූත්‍ර තියෙනවා, ත්‍රිලක්කන සූත්‍ර තියෙනවා. තව උඟ මේ කර සම්පත්තිය විග්‍රහ කරපු සූත්‍ර ධර්ම ත්‍රිපිටකේ අංගුත්තර නිකායේ, සංයුක්ත නිකායේ, මජ්ක්‍ධිම නිකායේ, දීඝ නිකායේ තියෙනවා. ඉතින් මේවා හරියට තේරුම් අරගෙන මේ කර සම්පත්තිය පිළිබඳව බොහොම පැහැදිලි අදහසක් ලබා ගත්තොත් ඕනම කෙනෙකුට හේතුක ප්‍රතිසන්දියක් ලැබලා මේ රාගය, ද්වේෂය, මෝහය කියන තමන්ගේ හිතේ ඉපදෙන කෙලෙස් ගති කපා දමන්නට හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා. කොහොම මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබාගෙන පරම පවිත්‍ර සීතල ධර්මයේ ශ්‍රවණය කරලා කර සම්පත්තිය ලැබීමෙන්මයි නිවන් අවබෝධ කරගන්නට මඟඵල ලබන්නට උපකාර වන්නා වූ උතුම් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ පින්තුන් නැවතත් කල්පනා කරගන්න ඕන තමන් එනිසේ මේ කර සම්පත්තිය ලබා ගන්නට අවශ්‍ය ශක්තිය මොකද්ද කියලා. ඒක තේරුම් ගන්නට මේ ධර්ම දේශනාව උදව් වේවා, උපකාර වේවා. අක්කන සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ අටවෙනි, ඒ කියන්නේ අටක විපාකෙ. එහෙනම් හැබැයි පොතක් හැටියට නම් අංගුත්තර නිකායේ පස්වෙනි පොතේ තියෙන අක්කන සූත්‍රය. කන අක්කන තුනාපරන්තේ කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙන මේ මධ්‍ය මණ්ඩලයේ, ඒ කියන්නේ මේ භූගෝලීය වශයෙන් කියන තුනාපරන්තේ නෙමෙයි. මිනිසුන්ගේ ගති අනුවයි මේ තුනාපරන්තේ. තේරුණාද? දැන් එදා මේ හෙළදිවේ යම් ආකාරයක මිනිසුන්ගේ ගති, වැරදි ගති තිබුණ ප්‍රදේශ තිබුණා. ඒවා තුනාපරන්තේ. ඒ වගේම අපරාපරන්ත කියන්නේ ඒ දෙයේ ඉඳන් අපර පර, අර පරේ ඉඳන් මේ පැත්තට එන්න පුළුවන්. මේ දැන් පෙර දිග අපර දිග වගේ මේ බුද්ධ ශක්තිය තියෙන මධ්‍ය මණ්ඩලයට එන්න පුළුවන් මිනිස්සුන්ට. අන්නේ අය දුව අපර අපරාපරන්ත. හැබැයි මධ්‍ය මණ්ඩලයේ භූගෝලීය වශයෙන් මම ඒකයි කිව්වේ, මේ භූගෝලීය වශයෙන් අපි හිතන දේ නෙමෙයි මෙතන කියන්නේ. මේක කියන්නේ මිනිස්සුන්ගේ ගති අනු. ඒක පතිරූපලේද වාසෝච පුබ්බේතකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය ගච්ඡාන දසනම් කරුණු හතරම සම්පරුණුණු කරන සම්පත්‍ය ලැබෙනවා. මම බලපන්න. නවම් කියන්නේ මොකද? අලුතෙන්. නමේ නෙමෙයි. අලුතෙන්. නවම් කියන්නේ අලුතෙන්. නාති කියන්නේ නැවැත්තුවා. මොකද්ද? සං භූතං සම්භව. සම්බීගිරීම අලුතෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමයි රාග බව ද්වේෂ බව මෝහ බවටපත් වෙන්නේ. එතකොට රාග බව ද්වේෂ බව මෝහ බව අලුතෙන් උද්භද වීම රාගානුසය පටිඝානුසය අවිඤ්ඤාණුසය න අනුසේතික. අන්න ඒකයි නවම් නත්ති සං බව. කීනම් පුරාණ කරණම් පති දැන් කීන. පුරාණය කීනක කපල අවසන්. පළවෙනි එක තමයි පුරාණයෙන් අපි ගෙනාව දීගම්මා. දීග ලංකාරයේ අපි ගෙනාවු යම්නම් රාගයේ ද්වේෂයේ මෝහයේ ගති කරණම් පති කයකල කීන කියන ධර්මයටපත් වුණා කීනම් පුරාණ. නවම් නත්ති සම්බව. අලුතෙන් රාග බව ද්වේෂ බව මෝහ නැකත් කරන්නේ නැහැ. අතීතයේ ගෙනාපු රාග බව ද්වේෂ බව මෝහ බව දැන් කපල අවසන්ත් කළා. දෙකයි. තුන්වෙනි එක විරත් චිත්තේ ආයතිකේ වාසය. දැන් මෙතන තියෙනවා අපි රාගය ද්වේෂය මෝහය නැකත් කරන ආයතන රටාව. ඔය අපේ ඉන්ද්‍රිය බාහිර ඉන්ද්‍රිය බාධා අධ්‍යාත්මික ඉන්ද්‍රිය. මේක තමයි ආයතනික රටාව. මේ ආයතනික රටේ මොකද කරේ? විරත් චිත්තේ ආයතිකේ පවස්මි. ඒ ආයතනික රටාව කෙලෙස් උපදිනවන්නට මෙතෙක් කල සකස් වෙලා තිබුණු ආයතනික රටාව සාමුලින්ම වෙනස් පැත්තකට යොමු කළා. ඒ කෙලෙස් නූපදින තත්වයට ආයතනික රටාව සකස් කරගත්තා. උපේක්ඛාසිතක් ඇති කරගත්තා කියන එක. ඒ කරුණු තුන තියෙනකොට දැන් අතීතයේ ඉපදුණු කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අලුතෙන් කෙලෙස් උපද්දවන්නේ නැහැ වර්තමානයේ. අනාගතයට කෙලෙස් උපදින්නට උපකාර වන්නා වූ ආයතන රටාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේකීන බීජා අවිරුල්ලි චන්දු. නිබ්බන්ති දීරා යතයම්ප දීපෝ. අර පහන තෙලුයි තිරෙයි ඔක්කොම ඉවරුන පහන දැන් නිවි ගියාසේ අර කර්ම බීජ නැති මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ නැවත කර්ම බීජ සකස් කරන්නේ නැහැ. ඒ නිසා ඔය හැම ගාථාවකින්ම ඕකයි කියලා තියෙන්නේ. එක ගාථාවකින් නෙමෙයි. හැම ගාථාවකින්ම ඔය කතාවයි කියලා තියෙන්නේ. කයං විරාගං නවං අර තියෙන්නේ අමතම් පණීත මේකේ කියලා තියෙන්නේ ඕක. තව හැම ඔය රතන සූත්‍රයේ කියන ගාථා හැම එකකම තියෙන්නේ ඔය අදහස් මොකද්ද? රාගයේ ද්වේෂයේ මෝහයේ කියන මේ කෙලෙස් තුන කපා දමලා නැවත රාගයේ ද්වේෂයේ මෝහයේ කියන කෙලෙස් නූපදින ආකාරයට හිත පිරිසිදු කරගත්තා කියලා. හැම කෙනෙක් ලෝකේ ඉපදුන හැම කෙනෙක්ම මෝහය කියනවනේ රාගයේ උපදිනවා. ඒ නිසා හැම කෙනෙක්ම රාගජාතක. ඔය මහත්ය ඇහෙන් ප්‍රිය දෙයක් ගන්නවනම් කනෙන් ප්‍රිය දෙයක් අහනවනම් නාසයෙන් දිවෙන් කරන් ප්‍රිය දෙයක් විඳිනවන මනසෙන් ප්‍රිය දෙයක් හිතනවනම් රාගය. රාගය තියෙනවනම් ද්වේෂය උපදිනවා. රාගය ද්වේෂයයි තියෙනවනම් මානෙ තියෙනවා. මානෙ තියෙනවනම් මෝහය තියෙනවනම් රාගය උපදිනවා. එනිසා දැන් රාග අධික චරිත කියලා පස්සේ අටුවාචාරින් කියනවා. මේක අටුවාචාරින් වචනයක් නේද බුදුහාමුදුරන්ගේ ගන්නේ මේ කොහෙවත් රාග අධික මෝහ අධික කියලා බුදුහාමුදුරෝ ඉගා කළා නැහැ. පස්සේ අටුවාචාරින්ද මේක කළේ. සුසුද්ධි මාර්ගයේත් මේක තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ රාගාධික කියලා වෙනසක් කරේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ රාගයේ ද්වේෂයේ උපදින්නේ මෝහයේ මානෙ නිසා කියලා කිව්වා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියපු නැති දෙයක් මේ අටුවාචාරින් අද විග්‍රහ කරලා මිනිසුන් අතරමං කළා ඔය මහත්යෙක් ඒකෙන් අතරමං වුණා. ඒ නිසා රාගාධික කියලා එකක් නැහැ. හැම කෙනෙක් ගාවම බුද්ධක් ගැන පුද්ගලයා නම් රාගය තියෙනවා. ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව මෝහය තමයි මානෙ. තුනම එකවර කපා දාන්න. මෝහය තියෙනකම් මෝහය සාමුලින්ම නැතිගෙන ගන්න මෝහ කියන தත්වයට පත් වෙනකන් රාගයේ ද්වේෂයේ උපදිනවා. භවෙන් භවයට ගෙනියන්නේ කියලා කතාවකුත් නැහැ. භවය කියන එක වැරදි. භව කියන්නේ කො රාග භව. මේ මොහොතේ රාග ඇහෙන රූපයක් දැකලා රාග භවටපත් වෙනවා. රාගේ නැවතු දී වෙනවා කියනවා. භවය කියලා වචනයකුත් නැහැ. මේ වචන වලින් තමයි මේ ඔක්කොම මේ බුද්ධාගමේ බුද්ධාගම් කාර්යයන් නොමරියවල කියන්නේ මොකද්ද? භව භවය කළා. ඈ ඒකම ඉවරයි. අර ලොරි ලොරිය කළා වගේ තමයි. දැන් ඉංග්‍රීසියෙන් දිලා ලොඩි කියලා වචනයක් ලොඩිය කරා. ඒ වගේ තමයි භව කියලා මාගණි වචනයක් තියෙනවා. මේක භවය කියලා බොහොම උගල් පිළිගත් අතිපණ්ඩිත තෙරුන් වහන්සේලා කියලා අපි විශ්වාස කරන පිළිගන්න අය තමයි මේ භවය පිළිබඳ භව චක්‍රය පිළිබඳ මිනිසුන්ව නමගේ. එන ජාති කියන්නේ උප්පජ්ජති. ජාතිවල හේතු මොකද්ද? භවපත්‍ය ජාති. එනිසා භව රාග භව ද්වේෂ භව මෝහ භව. අලුතෙන් උපදිනවා නම් ඒක භව. අනු භව කියන්නේ මොකද්ද? අලුතෙන් උප අපි කාල දෙය තමයි ඒ වගේ තමයි අනු භව තමයි ඒ වගේ තමයි භව අලුතෙන් උපදවන ඒක රාග අනු ඡය පටිග අනු ඡය අවිද්‍යා අනු ඡය. සීල සමාධි ප්‍රඥා මත කරන ප්‍රීම සීල සමාධි ප්‍රඥා තව එක ඒක කන කය කීන තව එක දැන් මේකේ කය කිනීම දෙවෙනි එක දැන් මෙතන අර සීල සමාධි ප්‍රඥා කියන එක සංවර සම්සිඳීම සම්මා කියන එක තියෙනවා නමුත් කන කය කීන කියන එක තව එක අර තුනට ඕන නම් ටිකක් ගලපන්න පුළුවන් නමුත් ජීවිතයක් ගැලපෙන අතිකන්
තිබෙනවා.
අත්තතාපන කියන්නේ අත්ත කියන්නේ තමන්. තමන්ව තවන දවන අතරමං කරන මම්මුලා කරන පාපේ මොකද්ද? අත්තතාපන. මරත්තතාපන කියන්නේ අනුන්ව තවත් කෙනෙක්ව අතරමං කරන මම්මුලා කරන තවන දවන පාපය වරද්ද තාපන. දැන් අපි ගන්නු වැරදි කර්මස්ථානය. උලන් ඇදීම පිටගිරීම කිව්වේ ඒක බඩපිම්බීම කැපකිරීම නිවන් දකින්නට උපකාර වෙනවා කියලා උගන්වනවා. කර්මස්ථානය කියන්නේ. දැන් මෙතන දැන් ඔය නිවන් දකින්නට ඔය උලන් ඇදීම පිටගිරීම මේ බඩපිම්බීම හැකිලිම නෑ බ්‍රහ්මත්වයට. හැබැයි එතන අනර්ජයන් ලැබෙන නිසා. එතකොට බ්‍රහ්මත්වය අතුරමං කළාම ඒක අත්ත දාපන පාපයයි පරත්ත දාපන පාපයයි දෙකම වෙනවා. එහෙමනම් අද බලන්න ඕනේ අද මේ රටේ මේ භාවනා මධ්‍යස්ථානවල ආනාපාන සතිය කියලා මේ උඩම් ඇදීම පිට කිරීම සහ බඩමින් බීම හැකිලිම නිවන් දකින්නට උපකාර වෙනවා කියලා උගන්වනවා. හරිද? හරි නොදැන ගියත් දැනගෙන ගියත් ගින්දර ගිනි ගත්ත අපින්දු රත් වෙච්ච යකඩයක් තියෙනවා. ඇල්ලුවාම පිච්චෙන එක පිච්චෙනවා. දැන් බ්‍රහ්මත්වයට ගියාම අතරමං වූ බව නොදැන තමයි. දැනගත්තා නම් එහෙම ඒක තමයි දුප්පඤ්ඤස්ස බව කියන්නේ. ඒක තමයි කරන සම්පත්තිය නැtei කියන්නේ. ඒක තමයි රාගකේ ද්වේෂකේ මෝහකේ කරන උපකාර නොවනවා කියන එක නොදන්නා බව. නොදැන උගන්නන්න ඕනේ නැහැ. ඇයි එහෙමනම් උගන්න නැතු වෙන දුන්නා. කියන්න නැතු වෙන එක. අර මානීය මහාන් තත්ත්වයේ නිසා උද්දච්චකම නිසා මේක මාත් දන්නවා කියලා කියනවා. වැරදි දේ කිව්වාම වැරදි පාරට මිනිස්සු යමු නම් වැරදි පාර ගිහිල්ලා අසංයතරවලට ගියා නම් එක්කෙනෙක් අඩුගානේ ඔය කර්මස්ථාන ආචාර්යවරු එක්කෙනෙක්ව අසංයතරයට ඇරියා නම් එයාට යන්නේ කියලා සිය පාරක් අසංයතරයට. අයි අත්ත දාපන පාපේ පරත්ත දාපන පාපේ දෙකම එයාට අතාවුණියක අතරමං කළා වලේ දැම්. නිවන වැහුවා. තව එක්කෙනෙක්ගේ නිවන වැහුවොත් එතෙන්දී අත්ත දාපන පාපේ පරත්ත දාපන පාපේ දෙකම උරුම කරගන්න. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ කියන එක නොදැන තේරුම් නොගෙන හරියටම අත් විඳ නොගෙන වේදිතබ්බෝ විඤ්ඤුහීති නොයි. එමනම් තමන් දැකලා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝමං සෝධම්මං පස්සති. එහෙම පසක් කොට දැක නොගෙන මේ ධර්මය දේශනා කරන එක වැරදි. කියන එක වැරදි. කියන එක වැරදි. මේ අන්තම් කොහෙන් හරි කාගෙන් හරි ත්‍රිපිටකයෙන් හරි එක පාඩට අහුලාගෙන වචෙන් ටිකක් මේ එයාගේ එක්කෝ අර්ථකථා එක්කෝ මහායාන බුද්ධාගමේ ඉන්දියාවේ ලියපු පොතකින් අල්ලාගෙන මේ වැරදි දෙයක් කියනවා. වැරදි දෙයක් කියලා මේ පොඩි ළමෙන් අතරමං කරනවා. පොඩි ළමෙන්ට වැරදි දෙයක් කියවන්නවා. අර තණ්හා රටි ඩඟා කියලා ගෑනු තුන් දෙනෙක් නැතුවයි කියලා බුදුහාමුදුරු මේ පොඩි ළමෙන්ට කියන්නේ. තාම මේ පොඩි ළමයින් වුණාට දැන් මේ වයසට ඇවිල්ලා තාමත් විද්‍ය අතකරන හැම තුන් දෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරු ඉස්සරහ රඩු පෑවා. ඉතින් බලන්නකෝ මොකද ඕකත් අර්ථ දාපන පාපයක් පරද්ද දාපන. ඇයි මේ තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය රඟපාන එන මොකක්ද මේක තේරුම් කරන්න බැරි මිනිස්සු ආයිත් ගාඩේ මේ විදිහට වැරදි කරලා. ඉතින් ඒක නිසා මේ උතුම් බුද්ධ ධර්මය වැරදි ආකාරයට විග්‍රහ කරොත් වචන අර්ථ වෙන් කළා එතෙන්දි වෙන්නේ මොකද? ඔය අර්ථ දාපන පාපයයි වරද්ද දාපන පාපයයි දෙකම කුරුම කරනවා. ඒක බලවත්ම පාපයක්. විශේෂයෙන්ම ආගමේ නාමේ ධර්මයේ දේශනා කරනවා කියලා ওই පාපයට වැටෙනවා. ඒක හරියටම තේරුම් ගත යුතු දෙයක්. ඒක නිකුයි අනුමානයෙන් උද දේශනාම දේශනා කරන්න හොඳ නැහැ. දැකලම අත්දැකලම අත් විඳගෙන නිවන කියන එක අත්දැක ගත යුතු දෙයක්. තමන් රාගත්වය, ද්වේෂත්වය, මෝහත්වය කරලාමයි මේක කියන්න ඕන දේශනා කරන්න ඕනේ නැත්නම් අනුමානයෙන් කරලා වැඩි වෙලාවක් අතරමඟ අනිත් මිනිහව අතරමං කරන ඔය කියන අත්ත දාපන පාපේ පරත්ත දාපන පාපේ කියන බලවත්ම පාප දෙකට අහුවෙනවා. බුද්ධත්වයේ ලබාගත්තේ උතුමිත් මහත්තයා වැරදිලි තේරුම් අරගෙන කියන්නේ මෙතන මේ බුද්ධත්වයේ ලබලා නැහැ මේ තණ්හා රති රඟයි. ඕපමාගේ දින නොයෙකුත් ආකාරයේ උපමා වලට සර්පේකුළු විතරක් නෙමෙයි ගාහකට ඔළුවකට කඳකට තව නොයෙකුත් දේවල් වලට බුදුහාමුදුරුව උපමා කළා. ඒ නිසා උපමා ගත්ත හැම තැනකදීම ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන ඕපමා වර්ගය උපමා උපමා ගත හැම තැනම තේරුණා කියලා. හැම තැනම බුදුහාමුදුරුවගේ ධර්මයේ මේ ලෝකයට තේරෙන විදිහ උපමාවක් අරගෙන ඒක ධර්මයක් කියලා ගැඹුරු ධර්මයක් අභිධර්මයක් දේශනා කරනවා. ඒක තේරුම් ගන්න වැඩි මිනිසුන් මොකද කරේ? උපමාවකින් දේශනා කළා. ඒකයි. දැන් සත්‍යයේ කතාවේ තියෙන්නේ මේ සත්‍යව අල්ල ගන්නකොට මැදින් බඩින් හරි වලිගෙන් හරි අල්ල ගත්තා නම් මොකද වෙන්නේ? නැමිලා හපා ගන්නවා. එවනම් තමනුත් අර 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 කතාව තමයි තියෙන්නේ. අර අත්ද දාපන බරත් දාපන පාපේන. හරියටම අල්ලගන්න ඕනේ දැන දැනගෙන අල්ලගන්න ඕන සර්පයා සර්පයා බව දැනගන්න ඕන සර්පයාව ඔළුවෙන්ම කන්න බැරි වෙන විදිහටම අල්ලලා ඒ ඔළුව තමයි රාගය ද්වේෂයෙන් මොහය අර කපා ගන්න පුළුවන්. ආන්න හරියට මොකක්ද සක්මන් භාවනාව? ඔබ බුදුහාමුදුරුවෝ දැන් ගච්ඡන්නවා තිතෝවා සයනෝවා නිසින්නවා මේ ඉරියාපත හතරෙන් ඕන එකක් අනුමත කරලා තියෙනවා අනුදැනවා දාලා තියෙනවා නිර්දේශ කරලා තියෙනවා. දැන් ඔය මහත්තයා සක්මන් මළුවක් හදාගෙන සක්මන් කරනවා කියමුකෝ. මේකෙදි අකුල උස්සනවා, පද්දනවා, ගසනවා, තියනවා හරියට. දැන් අද කියන්නේ ඒකනේ. උස්සනවා, පද්දනවා, ගෙනිනවා, තියනවා, පත්‍ර ගන්නවා. මේවා භාවනාවද? නෑ. මහත්යෝ ඇවිදින කොට ඔය මහත්යගේ ඇහැ තියෙනවා. ඇහැට බේනවා. කන ඇහෙනවා. කනට ඒ වගේම ඇඟට ස්පර්ශය තියෙනවා. ඔය කියන බාහිර ඉන්ද්‍රිය පහට එන අරමුණු ඇවිදිනකොට නවතිනවද? නෑ. මේ ඇවිදිනකොට අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට එන අරමුණු පිළිබඳව අවධානයෙන් යුතුව මේ අරමුණු හරියට තේරුම් අරගෙන තෝරලා බේරලා භාවිතා කළ යුතු අරමුණු භාවිතා කිරීමත්, බැහැර කළ යුතු අරමුණු බැහැර කිරීමත් සක්මන් භාවනාවෙන් කරන්න පුළුවන්. ඒකයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව කයට හොඳයි. අපිට ව්‍යායාමයක් තියෙනවා. අපිට යම් ආකාරයක ඉඳගෙන භාවනා කරලා විනාඩි ගන්න. එතකොට යම් තේත්වයක් ආවම ඒක නිදිමත ගතියක් අත්හාවම් කීන විදියක් ආවම බාහම නැගිටින්න ඕනේ නැගිටලා සක්මන් භාවනාව. හැබැයි අර ඉඳගෙන අරමුණු ඇහැට කනට නාසයට දිවට කයට මනට එන අරමුණු පිළිබඳව හරි අවධානයෙන් ඉඳලා භාවිතා කළ යුතු අරමුණු භාවිතා කිරීමත්, බැහැර කළ යුතු අරමුණු බැහැර කිරීමත් සක්මන් භාවනාවේ දික් කරන්න ඕනේ. ඉඳගෙන කළත් ඒකයි, හිටගෙන කළත් ඒකයි. දැන් ඒ අනුව මිදුලාතු ගහනවා, ගෙදර අපිටම උයනවා, නානවා, රෙදි හොදනවා, තව නොයෙකුත් කටයුතු කරනවා. මේ අවස්ථාවලදී අපේ හිතට ඇහැට කනට නාසයට දිවට කයට මනට එන අරමුණු කෙලෙස් අරමුණු නම්, කිරුටු අහිත වූ අරමුණු නම්, රාගී දේශී අරමුණු නම් අයින් කරන්න ඕන. පිරිසිදු යහපත් අරමුණු නම්, හිත පිරිසිදු වෙන, මනස පිරිසිදු වෙන යහපත් අරමුණු නම් ඒ භාවිත කරන්න. ඒකයි භාවනාව. නැතු මේ ඔය ඉරියාපතේදී කියලා වෙනම භාවනාවක් නැහැ. කරලා වැඩක් තියෙනවනම් හරි. දැන් තමන්ගේ හිතේ උපදින කෙලෙස් අයින් කරන්න පුළුවන් නම් හරි. නමුත් ඕක අර ගිරව්වගේ ඕක කියලා බේත් සීට්ටෝ කිව්වට හරියන්නේ නැහැ. බේත් සීට්ටෝ කිව්වට වඩා නෑ. දැන් බුදුගුණ කියනවා කියන්නේ ගිරව්වගේ අර ඉතිපිසෝ භගවා අරහං කියන මේ ගාථාව හොඳට කටපාඩම් කරගෙන කියනවා. ඒ කාරණයට වෙද මහත්තයා ලියලා දුන්න බේත් සීට්ටුව හොඳට කියවනවා. බුදුහා ඒ වෙද මහත්තයාගේ ගුණත් හොඳට සිහිපත් කරනවා. අනේ හොඳම හොඳ වෙද මහත්තයා, හරිම හොඳ වෙද මහත්තයෙක් හොඳම බේත් සීට්ටුව ලියලා දීලා තියෙනවා. මේක හොඳ වෙනවා. හැබැයි බේත හදාගෙන බොන්නේ නෑ වගේ තමයි ඔය කියනවා. බේත හදාගෙන බෙන්ුවේ නටුව ඔය බේත් සීට්ටුවට නෑ. බේත් සීට්ටුව අත්හැරියත් කමන්නේ නෑ. බේත හදාගෙන බිව්වා. ඒකනේ අර අල්ලගත් රූපම සූත්‍රය කියලා තියෙන්නේ. ධර්මයක් අල්ලගන්න එපා. ඒකත් අයින් කරන්න ඕනේ. හැබැයි මේක ඕන වෙන්නේ මොකටද? බේත් සීට්ටුව ඕන වෙන්නේ බේත හදාගෙන බොන්න. හදාගෙන බිව්වේ නැත්නම් වැඩක් තියනවද? වෙද මහත්තයා හොඳ වුණත්, බේත හොඳ වුණත්, බේත් සීට්ටුව හොඳ වුණත්, බේත් සීට්ටුව පාඩම් කරගත්තත්, බේත් සීට්ටුව කියව කියව හිටියට හරියන්නේ නැහැ. ඒක නිසා තමයි කිව්වේ සුනේත තුනාත ධාරේත චරාතුන. චරාත කියන්නේ අපි මේ චර ධර්ම නැති කළ යුතු, චරණ කළ යුතු. අපේ හැසිරීම රටාව වෙනස් කරගත යුතු. අපේ සිටිවිලි පරම්පරාව වෙනස් කරගත යුතු. ඒකයි. ඒක ඉතින් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් තමන්ට. යම් ආකාරයක ඉතින් වැයකිරීමක් ගෙවීමක් කරනවා කියලා එහෙම කතාවකුත් ඔය අටු ආචාර්යින් යම් යම් තැන්වල ලියලා තියෙනවා. නමුත් අපේ හිතේ තියෙන කෙරේ වැඩි වෙනවා නම් සක්මන් කරනකොට එතකොට හරියයි. තව ණය වෙනවා, තව පව කරනවා, තව කෙලෙස ඇති කරනවා. ඉතින් ඒක නිසා මේ සක්මන් කරන එක හෝ නොකරන එක නෙමෙයි වැඩේ. සක්මන් කරන්න ඕන. සක්මන් කරන අවස්ථාවේදී තමන්ගේ හිතේ තියෙන කෙලෙස්, රාගය, ද්වේෂය, මෝහය තේරුම් අරගෙන මෙන් කර කර අයින් කර කර අත් කරන්න ඕන. උදුරා හිතෙන් අයින් කරන්න. එතකොට හරි.
ජීවිතය බෝධි පූජාවලින්
බෑ බෑ ඒ බුද්දලා යාකිට හිඟන්නේ බෝධිය ගාවට ගිහිල්ලා ඉල්ලන්න පුරුදු කරන්නේ යාඥා කරන්න පුළුවන් නියයි පුළුවන් පුරුදු කරගොන්නේ යදින්න පුරුදු කරගොන්නේ හිඟන්නේ ඒ මිනිහාගේ ආත්ම ශක්තිය ආත්ම ධෛර්යය පහන් බයින් ආන්නේ භක්තියෙන් බැඳිනවා එල්ලා නියර දුරස් වෙනවා නම් බෝධින් වහන්සේ ගාවදී බුදුහාමුදුරුව කරගත්ත දේ සිහිපත් කරා නම් අන්න බෝධි පූජාව හරි බෝධි පූජාව වැඩි කියලා නෙමෙයි අද බෝධි පූජාව කියලා මේ ඉගැන්වුව දේ වැඩි අද බෝධි පූජාව කියලා ඉගැන්වුව මොකද්ද යදින් පතන් අර මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණා කියලා මේ බෝගහෙන් ඉදින් යදින්න බෑ ඉල්ලන්න බෑ ඒ බෝගහට අධික්‍රෝහිත දේවතාවගෙන් ඉල්ලන්න බෑ බෝගහගාවදී බුදු පිළිමෙන් ඉල්ලලා හරියන්නේ තමන්ගේ හිත පිරිසිදු කර ගන්න ඕනේ. පිරිසිදු වෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බෝධිය අනුදිනවා වගේ තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය සමන් විනාඩි ගන්නකට හරි තුරන් කර ගන්න ඕනේ, තුනී කර ගන්න ඕනේ, අස් කර ගන්න ඕනේ. අන්න එතකොට තමන්ට පුළුවන් වෙනවා මේ බුදුගුණ ශක්තිය තමන් බුද්ධ ධර්මයට පත් වෙලා සත්‍ය ක්‍රියාවලියක් ඒ තේන සංකියා කියන සුවචෝ කියන ධර්මයට පත් වෙලා ඕනෙ කෙනෙකුට යහපත කරගන්න. තමන්ටත් ඒක යහපත. ඒකයි බෝධි පූජා. බෝධි පූජාවන් ඉපෙ කියන්නේ බෝධි පූජාව හරියට දැනගෙන කරන්න ඕන නොදැන කළොත් අතරම දැනගෙන කළොත් නිවැරදිට හේතු වෙයි.
ස්වාමීනි මම අදහස් කිව්වේ අසත්‍ය දෙයක්.
ඒක තමයි මාත්‍රි. අදහස් කරන්නට ඒක තමයි මාත්‍රි. ඒ අසත්‍ය රෝගියාට තමන්ගේ සත්‍ය කියා බලය සූපක් කරන්න පුළුවන්. නිස්සරණ අභ්‍යාසය. හැබැයි ඇලීමකින් යැදීමකින් කරනවන වැරදි. දැන් තමන් තුළ රාගය, ද්වේෂය, මෝහය තියාගෙන අර ලෙඩාව සුවපත් වෙනවා කියුවට වැඩක් නෑ. වැඩක් තියෙනවද? නෑ. සත්‍යක්‍රියාවලියක් තියෙනවද? නෑ. ඒ නිසා අපි ඇයි අර බෝධීන් වහන්සේ ගාවට ගියේ? අපේ හිත තුන් හිත බාධා ගන්න. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සත්‍යක්‍රියාවලියක් අපේ හිතේ මතු කරගන්න. ඒ මතු කරගත්ත සත්‍ය ක්‍රියාවලියේ අපිට පුළුවන් ඒ සියලුම රෝගීන්ට වගේම මේ අපේට සම්බන්ධයක් තියෙන රෝගීන්ට අපි උදව්වක් උපකාරයක් යාමට සිතක් ශාන්තියක් සානියක් කරන්න. ඒ නිසා බෝධි පූජාව කොහෙන්ද කරන්න ඕනේ? තමන්ගේ මනසෙන් සුදු කිරණ ශක්තියක් විශ්වයට පතුරලා ඒ විශ්ව ශක්තිය අර රෝගියාට යොමු කරන්න. ඒකයි සත්‍යක්‍රියාව. එහෙම නැතුව බෝධීන් වහන්සේගෙන් ඉල්ලුවට අර රෝගිය වහම්බු වෙන සංගමපත් වෙන්න කියලා හරියන්නේ නැහැ. ඔයද මේ ශක්තිය කියන්නේ තමයි. කොහොමද මේ ශක්තිය මතු කරගන්නේ? රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ පිළිසිදු සිතක් පවත්වා ගන්න. එච්චරයි. මිනිහෙකුට මනසක් තියෙන කරන්න පුළුවන් ලොකුම දේ තමයි සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කිරීම. සත්‍ය ක්‍රියාවලිය පැතිරෙයි. හැබැයි හැම මිනිහෙකුටම යුතුයකමක් වගේ කීමක් තියෙනවා මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුව අවස්ථාවේ තමන්ගෙන් විශ්වයට ඉටු කළ යුතු යුතුයකමක් ඉටු කරන්න. මේ ගහ කොළ මිනිසු අනිත් සියලු සත්වයින්ට අපි යහපතක් කරන සුදු කිරණ ශක්තියක් ඒ මිනිසුන්ට, ඒ සත්වයන්ට, ඒ භූතයන්ට, දෙවියන්ට, දේවතාවන්ට මේ ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් සකස් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අපි සුදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරලා අර විශ්වයේ පවතින කළු කිරණ ශක්තිය අඳුර තුනී කරන්නට, නැති කරන්නට, යහපත් කරන්නට ඒ අනුව මේ මතු පරම්පරාවකට මේ විශ්වය, මේ මිහිතලය, මේ ගහකොළ වසන්නට, ජීවත් වෙන්නට පුළුවන් සුදුසු පරිසරයක් බවට අපිට පුළුවන් පත් කරන්න. දැන් අද අපි මිනිස්සු මේ හෙළදිමේ මිනිස්සු ගත්තොත් වැඩි දෙනෙක් කළු කිරණ ශක්තිය නිකුත් කරන අයද සුදු කිරණ ශක්තිය නිකුත් කරන අය. 99.99%ක්ම කළු කිරණ අපි ලක්ෂයක් ගත්තොත් 99,992 දෙනෙක්ම කළු කිරණ ශක්තිය නිකුත් කරන අය. සුදු කිරණ ශක්තියකින් අපි පුට පුළුවන් නම් 10,000, 2,000, 3,000, 4,000, 5,000 නිකුත් කරන්න අර කළු කිරණ ශක්තිය අඩු ගන්න තුනී වෙනවා. සන්තුට්ටි කිව්වේ ඒකයි. සන්තුණී වෙනවා තුරන්. ඒක ලොකුම දෙයක්. දැන් මේක මිනිහෙක් වුණාම මේ ධර්මය අහලා මේක තමයි දැනගන්නේ. අපි මිනිහෙක් වෙලා ඉපද ලැබලා අපෙන් ඉතුයේ යුතුකම් වගකීම පළවෙනි එක මොකද්ද? මේ විශ්ව ශක්තියට සුදු කිරණ ශක්තිය නිකුත් කරන්නට පුළුවන් යහපත් මනස අපි තුල ලකස් කරගෙන මේ යහපත් චේතනාවක් ඇතුව සත්‍යක්‍රියා බලයක් වතුරෝලා සබ්බේ සත්තා සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ සත්තා බවන්තු සුත්ති දත්තා ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති වූ මේ මාර්ගි භාෂාවෙන් කියුවා. එනිසා මේ අපිට මිනිහෙක් ඇටියට කරන්න පුළුවන් ලොකුම යහපත්ම හොඳම සත්‍යක්‍රියා බලේ. හැබැයි ඔය කරන වෙලාවේ හොඳට තේරුම් ගන්න ඕන තමන්ගේ தත්වය මොකද්ද? තමන් නිවන් අවබෝධ කරගත්තේ. තමන් නිවුණොකේ. තමන් තුල රාගය තියනවද, ද්වේෂය තියනවද, මෝහය තියනවද? තියෙන්න බෑ. තියනවනම් ඕක කරන්න බෑ. ඉතින් ඒක නිසා දැන් ඔන්න දැන් ඔය සත්‍යක්‍රියා බලය පතුරෝන හැම මොහොතකම තමනුත් తాවකාලිකව හරි නිවුණු නිවන් දැකපු විමුක්තියටපත් වූ නිබ්බාන කියන ධර්මයටපත් වූ පුද්ගලයෙක්. ඉතින් ඒකම නිවන තමයි. ඒකම පුද්ගල පුහුණුකල දිගට තමන් තුළ ඒ බුද්ධ තියෙනවනම් ඒක නිබ්බාන. වැමිතුන කපලයි. ඉතින් ඒක නිසා මේ සත්‍යක්‍රියා බලයක් පතුරු වීම කියන එක සුදු කිරණ විශ්වයට නිකුත් කිරීම කියන එක හැම මිනිහෙක්ම මනස තියෙන හැටි හැම අවස්ථාවකම කරන්නට මේක අවස්ථාවක් ගන්න එහෙම එකක් මුකවන්න. නාන කොටක් පුළුවන්, කන කොටක් පුළුවන්, යන කොටක් වෙනකම් වෙන කොටක් පුළුවන්, ගච්ඡන්නවා, හිතුවා, සයින්වා, නිසින්නවා. ඕන වෙලාවක පුළුවන්. දැන්නම් මේ වාචික ප්‍රශ්න අවසන් නම් දැන් පුළුවන් ලිඛිත ප්‍රශ්න කියනවා නම් කියනවාද? ඔයා කියුණා. හරි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මනෝ සංකාර හා චිත්ත සංකාර දෙකෙහි වෙනසක් තිබේ නම් කරුණාකර පහදා දෙන්න.
සංකාර වර්ග තුනක් තියෙනවා. කාය සංකාර, වචී සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන තුනක්. එනිසා දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. අපි වචනයක් කතා කරනකොට ඒක වචී සංකාර වෙනවා. සංකාර කියන එක අනිත් තේරුම් ගන්න ඕනේ. යමක් එකතු කරන්න, අල්ලා ගන්න, අයිති කර ගන්න, උපාදානය කර ගන්න, බදා ගන්න, ගොඩ ගහ ගන්න කරන දේ සංකාර. පංචස්කන්ධය උපාදානය කර ගන්න කරන දේ සංකාර. එනිසා මේ රූප වේදනා සංඥා සංකාර කියන ලේවල් එකතු කරගන්න වචන කතා කරනවා නම් වචන පාවිච්චි කරනවා නම් භාවිතා කරනවා නම් ඒක වචී සංකාර. අපි මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූත අතර එමන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ එකතු කරගන්න අතින් පයෙන් කටින් මේ ආකාරයට ශරීර කූඩු තුළ කොයිතැනකින් හෝ ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒක කාය සංකාරය. ඊට හුඟක් බලවත් අපි හිතෙන් සැලසුම් සකස් කළ යම් පෙන උපාදානය කරගන්න යම් දෙයක් උපාදානය කරගන්න කටයුතු කරනවා නම් ඒක මනෝ සංකාර, චිත්ත සංකාර. ඉතින් ඒක නිසා මේක වෙනසක් තියෙනවා. මනෝ උබ්බංගමා ධම්ම මනස මූලික. ඒ නිසා මනෝ සංකාර අර වචී සංකාර කාය සංකාර වලට වඩා බලවත්. මනෝ සංකාර පාලනය කරගත්තොත් අන්න මනින්දිය භාවිත කරාම අර කාය සංකාර වචි සංකාර යම් ආකාරයක පාලනය කරලා ශික්ෂණය කරලා ඉක්මවා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මනෝ සංකාර චිත්ත සංකාර වල පොඩි වෙනසක් තියෙනවා. නමුත් මනෝ සංකාර තමයි බලවත්ම තියෙන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ වචන දෙකක් තියෙනවා. පතිරූප දේශ එක පණිති. යන පදවල මූල පදවලට මූල තැන දෙමින් මේ ගාථාව විස්තර කර දෙන ලෙස කාරුණික වෙන්න.
දැන් මෙහෙමයි මම දැන් මේක විග්‍රහ කළා පටිරූප දේශ වාසය කියන්නේ මොකක්ද කියලා ඔය අක්කන සූත්‍රයේ විග්‍රහ කළා කියනවා. ඊට පස්සේ අත්ථ සම්මා පණිටිච්ච මේක පණිදි නෙමෙයි අත්ථ සම්මා පණිටිච්ච. පණිටි කියන්නේ ප්‍රණීත බව. අපි යම් ආකාරයක අත්ථ තමන්ගේ ඇහැකන්නාසේ පාවිච්චි කිරීම නිසා අර යම් ආකාරයක ප්‍රණීත බව රසය විඳවා විඳවා ඉඳීමක් විඳවා විඳවා ඉඳීමක් තියෙනවනම් අන්න ඒක පණිවිඩි. ඉතින් ඒක නිසා සම්මා මේකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඒ නිසා මේ මිදී නිදහසේ යුතුයි කියන එක රාගයට ඇලීමෙන් ද්වේෂයට ගැටීමෙන් මෝහයට මුලා වීමෙන් මිදී නිදහස් වීම ඒක තමයි මිනිසුන්ගේ අර දැන් තියෙනවනේ අනිමිත්ත අනුපස්සන ඊට පස්සේ තියෙන අප්පනිහිත. අප්පනිහිත කියන එකේ විරුද්ධ වචනේ තමයි පණිහිත. පණිහිත කියන එක තමයි පණි. ඉතින් ඒක නිසා දැන් මේ ප්‍රණීත කියන එක තමයි මිනිස්සුන්ට ආමිෂ සුවේ ඇහැෙන් කනින් නාසයෙන් දිවෙන් කනින් ලබා දෙන්නේ. ඒ ඇහැෙන් කනින් දිවෙන් කනින් මනින් ලබන ආමිෂ සුවේට තමයි මිනිස්සු ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ, පංචස්කන්ධේ උපාදානය කරගන්නේ, ණය වෙන්නේ, ඔක්කොම වැරදි වැඩ කරන්නේ. ඒ වැරදි වැඩ වලින් මිදී නිදහස් වීම තමයි අත්ථ සම්මා පණිටිච්ච.
ගරු ස්වාමීන් වහන්සේ පංච උපාදාන ස්කන්ධේ සංඥා හා වේදනා දෙක අයත් වන්නේ චිත්ත සංකාර වලටද යන්න කාමිකව පැහැදිලි කර දෙන්න.
මොකද ප්‍රශ්නේ මට හරියටම අවබෝධු වෙන්නේ නැහැ. රායි කියන්නකො.
පංච උපාදාන ස්කන්ධේ සංඥා හා වේදනා දෙක අයත් වන්නේ චිත්ත සංකාර වලටද යන්න පද්ධතද?
නැහැ. තුනටම අයිති වෙනවා. දැන් බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයට පත් වූ අරහතුන් වහන්සේට රූප වේදනා සංඥා තියෙනවා. නැතුව ජීවත් වෙන්න බෑ මොහොතක්වත්. දැන් බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේ අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේ මොනවද නැත්තේ? සංකාර කරන්නේ නැහැ, විඥාන ශක්තියක් එන්නා උපදින්නේ නැහැ. සංකාර තමයි මේක. දැන් සංකාර උපේක්ෂා ඥානයේ තමයි බුදුහාමුදුරන්ට අරහතුන් වහන්සේට මේ ඔක්කොම මෙලේ උනේම යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පටිනිසං. ඉතින් ඒක නිසා දැන් මේ පුතග්ජන පුද්ගලයා මේ සංඥාවට සංකාර කරන විඥාන ශක්තියක් උපද්දවා ගන්න. ඒකයි මේ පංචස්කන්ධේ උපාදානය කරන්නේ. දැන් බුදුහාමුදුරන්ට රූපේ දකින්න ඇහැ තියෙන නිසා, ශබ්දේ ඇහෙනවා කන තියෙන නිසා, නාසය තියෙන නිසා රසසුඳ තේරෙනවා. හැබැයි ඒක ඒ ආකාරයට යම් ආකාරයකට ඒ ඇහෙන් විඳහම යම් වේදනාවක් තියෙනවා. හැබැයි ඒ වේදනාව දිගේ දුවන්නේ නැහැ. ඒ වේදනාව හඹ යන්නේ. ඒ නිසා යර රූප වේදනා සංඥා තුනම තියෙනවා. හැබැයි සංකාර කරන්නේ නැහැ. විඥාන ශක්තියක් ඒ නිසා උපද්දවන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මිනිහෙක් වුණාම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පුතග්ජන පුද්ගලයෙක්ගේ තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ අරහතුන් වහන්සේගේ රූප වේදනා සංඥා ක්‍රියාචිත් ප්‍රඥාචිත් තියෙනවා. ඒක තියෙනවා. ඒක නැතුව පංචස්කන්ධය පාවිච්චි කරන්න භාවිතා කරන්න බෑ. හැබැයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ සංකාර කරන විඥාන ශක්තියකින් ක්‍රියාත්මක වෙන නිසා. ඒක මේක මේක හරියටම මේ ද්වතාවය. ওই ද්වතාවය වෙහි යන නිසා තමයි පංචස්කන්ධයයි පංච උපාදාන ස්කන්ධයයි දෙක. මේක වෙනස තේරුම් ගන්න පුළුවන් විදිහට ධර්මයේ දේශනා කරේ නැහැ. ඉතින් ඒක නිසා අද ඉඳනවා පංචස්කන්ධය තමයි මේ නිවනට බාධා නැහැ. පංච උපාදාන ස්කන්ධය. සබ්බෝපදීපටි නිසා. උපාදානය කරගත්ත දේවල් නිසායි අපි ණය වුනේ. ඒ නිසා ණය මිදී නිදහස් වුණාට මේ පංචස්කන්ධේ ජීවත් වෙලා ඉන්නකම් තියෙන්න ඕන, පරිහරණය කරන්න ඕන, භාවිතා කරන්න ඕන. ඇහැ ගන්න ආදී එහෙනම් ඇහැ අඳ වෙන්න ඕන, කන මේ දීර් වෙන්න ඕන, ජීව ගොළු වෙන්න ඕන. එමන අන්න සංඥා නැති ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ ඇහැ කන නාසය දිව කය මන නෙමේ මේ නිරෝධ කරන්න ඕනේ දැන් අද සාමාන්‍ය බුද්ධාගමේ කියන්නේ මේ භාවනා මධ්‍යස්ථාන වල ඇහැ නිරෝධ කළ යුතු අහන්නක වන්දේශනාවක් අදහව 10 තාත්තට රේඩියෝ වල ගුවන්විදුලි ඇහැ නිරෝධ කිරීම කන නිරෝධ කිරීම ගැන කතා කරන්නේ ඒවද කරන්න ඕනේ නෑ සංසාර නිරෝධ කරන්න හැබැයි අර පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන ඔක්කොම නිරෝධ කරන්න පුළුවන් මොනවද අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ සංකාර නිරෝධෝ භව නිරෝධෝ විඥාන නිරෝධෝ භව නිරෝධෝ නාම රූප නිරෝධෝ භව නිරෝධෝ පස්ස නිරෝධෝ භව නිරෝධෝ වේදනා නිරෝධෝ භව නිරෝධෝ තණ්හා නිරෝධෝ භව නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ ඒක නිසා නිරෝධ කළ යුතු දේවල් අතර සංඥාව කොහෙවත් නැහැ මේක හොඳට තේරුම් ගත්ත නැත්නම් මේ බුදු ධර්මයේ තේරුම් ගත්ත වෙන්නේ
ගරු ස්වාමීන් වහන්සේ ඥාන සංඥාව යන කුමක්දයි කරුණාවෙන් සරලව පහදා දෙන්නේ නම් මැනක
දැන් අපි මේ අපි හිතමුකෝ මේ කෝප්පේ කියලා මේ කෝප්පේ දැන් අපි දන්නේ ඥාන සංඥාවක් හැටියට මේ කෝප්පේ කියන්නේ ඥාන සංඥාවක් හැටියට දැන් නමුත් මේ කෝපය අපිට බෙදන්න පුළුවන් මේකේ තියෙන්නේ මොනවාද ආපෝ තේජෝ වායෝ පටිවි මේකේ තියෙන්නේ මොනවාද රූප වේදනා සංඥා සංකාර විඥාන මේකේ තියෙන්නේ මොනවාද නාම රූප එතකොට මේක බෙදලා බැලුවාම විභංග කරලා බැලුවාම අපි කෝපය ගැන නෙමෙයි අපේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුවයි ගත හිත ඇටියට බෙදන්න ඕනේ විභංග කරන්න ඕනේ මේක බෙදෙනකොට අපිට පුළුවන් කේසා ලෝමා නකා දන්තා හැටියට මුලක හැටියක බෙදලා බලන්න. එතකොට මේ මේ ඝන සංඥාව තියෙනවද? දුරු වෙන. මේ ඝන සංඥාව දුරු වෙන ගමන් පටික්කුල මනසිකාරය, නවසිගතික මනසිකාරය, ආදී වශයෙන් වූ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය ඔක්කොම උපකාර වෙන්නේ මේ උද්ගලයේ සත්‍යයේ හැටියට අපි තීරණය කරගෙන තියෙන දකින දැනගෙන තියෙන අපි හැම මොහොතේම මගේ භාර්යාව මගේ පුරුෂයා මගේ දරුවා මගේ අම්මා මගේ තාත්තා මේ මොනවද? ඝන සංඥා. නමුත් මේකේ මේ ඝන සංඥාව දුරු වෙන්නේ අපි අර මේ පටිකුල මනසිකාරයෙන් යෝන්සෝ මනසිකාරයෙන් පටිඳු කරනකොට මේ ඝන සංඥාව දුරු වෙනවා. මෙතන තියෙන හේතුඵල පරම්පරාව ක්‍රියාත්මක වෙන නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන නිසා හදාගත්ත කූඩුවක් දිගින් දිගටම පවත්වාගෙන යන හේතුඵල පරම්පරාව ඒකයි අපි සත්‍යයේ උද්ගලයේ හැටියට දකින්නේ ඒක තමයි ඝන සංඥා ඒක දුරු වෙනවා මේ පටිකූල මනසිකාරය නම් ජීවිතික මනසිකාරය අර ධාතු මනසිකාරය හරියට තේරුම් ගන්න.
ගරු ස්වාමීන් වහන්සේ ආබාධිත අංග විකල අන්ධ බොළු බීරි අසපය වළංගු නැති අයිතිවන්නේ කොයි කොටසටද?
ඒ අය මිනිස් රූපයේ තිබුණට යම් ආකාරයක මේ කර සම්පත්තිය ලබන්නට උපකාර වන්නා වූ සියලු කරුණු සම්පූර්ණ කරලා නැහැ. ඒ නිසා ඒ ඇයට කර සම්පත්තිය ලබන්න බෑ. සමහර විටක ඔය කාරණේ පමණක්ම විග්‍රහ කරපු දැන් මම අහලා තියෙනවා. කර සම්පත්තිය කියන්නේ ඔන්නේ සියලු මංගෝ උපාංගයන්ගෙන් සමන්විත වූ දුප්පඤ්ඤස නියුක්ත කර සම්පත්තිය ලබන්න පුළුවන්. නමුත් මේක ඔය අකන සූත්‍රයේ හොඳට තේරුම් ගත්තොත් ඔය කියන මේ අකන සූත්‍රයේ දේශනා කළේ මේකයි. දැන් බොහෝ මේ සම්මතයෙන් මේ රේඩියෝ වල ගුවන් විදුලි රූපවාහිනී වල ධර්මයේ දේශනා කරන අය මේ කණ සම්පත්තිය විග්‍රහ කරනවා බොහෝම වැරදි. ඉතාම නිවනට බාධා වන ආකාරය. ඒක නිසා නොයෙකයි විවිධ අය විවිධ ආකාරයක අටුවා ඉදිරිපත් කළා අටුවාකාරයන්ගේ මත ඉදිරිපත් කළා මේ කරන සම්පත්තිය වැරදියට කියනවා ඔය ඇහැ නැති අය අන වීර්ය අය එයාට කරන සම්පත්තිය ලබන්න බෑ ඒකත් ඇත්ත ලබන්න බෑ නමුත් කරන සම්පත්තිය ලබන්න නම් තවත් කරුණු හුඟා ඕන ඇහැ කන නාසය දිවකය මන ඔක්කොම තියෙන විද්‍යා දෘෂ්ටිකයන්ට එහෙම නැත්නම් අර පරදේශ වල සුණා කරන්ති ඉපදිච්ච මිනිසුන් සුණා කරන්ති ජීවත් වෙන ආයත මොන තරම් හොදට ඇහැ කන්න ආසේ දීපෙන්න කරනවා කියලා බලන්න බෑ විද්‍යා දෘෂ්ටිකයන්ට බෑ අබුද්ධෝත්පාද කාලයක මොන තරම් මිනිසු ඉපදුනත් ඔක්කොම කියලා චක්‍රවර්ති රජු බණ්ඩුවක් කරනවා බත්ති ලැබෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් පාරමී පිරු බෝසත්තුමාව ජාති සෝක්තාපන්න වී මෙලොව උපත ලැබුවේ නැත්තේ ඇයි? පහදා දෙන්න මැනවි.
එහෙනම් බුද්ධත්වයට පත් වෙලා මොනේ උපත ලබන්නේ? ජාති සෝක්තාපන්න ඉපදෙලා ඉපදෙන්නේ මොකද්ද? සෝක්තාපන්න ඵලයට පත් වුණා. සෝක්තාපන්න ඵලයට පත් වූ බුද්ධලේ බව උත්තරාදාන දෘෂ්ටි වශයෙන් බව උත්තරාදාන. ඉතින් ඒක නිසා දැන් මේක සම්පූර්ණ වැරදි චිත්‍රයක් විග්‍රහයක් විග්‍රහ කරලා තියෙන. එහෙනම් අර අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරේ මොකද? ඈ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරේ මොකද? එහෙම නැත්නම් අවුරුදු 16 දී කතා කරද්දී අවුරුදු 29 වෙනකම් බෝසත්තුමා අන්තපුරයක් තියාගෙන රැඳෙන පුරින්ද මොකද? රාම්මේ සුරම්මේ සුග මාළිගා තුනක් හදලා රැඳෙන පුරින්ද මොකද? ඒවා බෝසත් බෝසත්ත්වයේ ඒවා ගැළපෙනවා, බුද්ධ ත්වයේද ඒවා ගැළපෙන්නේ නැහැ. භව උද්දාදමී ත්වයේටපත් උනේ අර රාග භව, දේශ භව, මෝහ භව උදුරා දැමූ තැන. එහෙම නැත්නම් සංක්‍රය කරපු තැන.
ගරු ස්වාමීන් වහන්සේ දස සීලය 50 ආකාරයකින් අදිස්ථාන කරගන්නා ක්‍රමය පැහැදිලි කරලා.
ඒවා මේ අටුවාචාරින්ගේ කතා, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඒක නෙමෙයි. පංච සීලේ තේරුම් ගත්තා නම් සංවර සීලේ, චේතනා සීලේ, ප්‍රහාණ සීලේ, වේරමණී සීලේ, තව ජෝ සීල විග්‍රහය විසුද්ධි මාර්ගයේ තියෙනවා. තව නොයෙකුත් අටුවාචාරින්ගේ විසුද්ධි මේ සීල විග්‍රහයන් නොයෙක වැරදි විද්‍යාන වලට තියෙනවා. ඒ නිසා සීලය කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය තමන්ගේ අහකරණාංශයේ දිවකය මන කායෙන් සංවර, වාචාය සංවර, මනස සංවර. ඔය ඕක ඕනේ 50 ආකාරයක අදාකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන්ගේ ඇහැකන් නාසය දිවකය මන පාවිච්චි කරන වැරදි ආකාරයේ අසංවර නම් සීලයක් නැහැ. වෙන මොන සීල සමාදන් වුණත් ඒක මොන විග්‍රහයක් කළත් අසංවරයි. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ප්‍රත්‍ය සිව්පසය සංවරත්වයෙන් භාවිත කරන කියන අර ප්‍රත්‍ය සංවර සීලය, ඒ වගේම ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය කියන සතර සංවර සීලයයි නිවනට උපකාර වන කර සම්පත්‍ය ලැබෙන සංවර සීලය. සංගකින්න ඕනේ. නැත්නම් ওই සතර සංවර සීලයේ පිටින් බෑ.
දැන් ස්වාමීන් වහන්සේ ධම්ම දක්ඛාතා යන යන්න විස්තර කර පහදා දෙන්න.
සම්ම දක්ඛාතා. සංවනි මිදී නිදාසුය යුතුයි, නිදාසුය හැකි කියන දැකීම තමයි සම්ම දක්ඛාතා.
වැරදි බුද්ධානුස්සතිය, නිවැරදි මරණානුස්සතිය වඩන ආකාරය කරුණාකර පැහැදිලි කර දෙන්න.
දැන් ඔය මරණ කිවල් වල කියන්නේ මොකද්ද? අනිච්චාවත සංකාර. මේ සංකාර පිළිබඳව සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීම තමයි මරණානුස්සතිය. එනිසා මරණානුස්සතිය අර මරණගල්ල කියන්නේ තෝකමක්. මේ අනිච්ච දුක්ඛ අනාත්ත හරියටියට තේරුම් අරගෙන මේ නිච්ච නොවන දේ තමයි මරණය. සුඛ නොවන දේ තමයි මරණය. අත් නොවන දේ තමයි මරණය. ඒක තමයි මරණානුස්සතිය. කියන්නේ අනිච්ච මෙනෙහි කරලා නිච්ච සංඥාම අයින් කරන්න ඕන. දුක්ඛ දුක්ඛ මෙනෙහි කරලා සුඛ සංඥාව අයින් කරන්න ඕන. අනන්ත මෙනෙහි කරලා අත් සංඥාව අයින් කරන්න ඕන. ඒක තමයි මරණානුස්සතිය. ඊට පස්සේ බුද්ධානුස්සතිය කියන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන අනුස්සතිය. බුද්ධානුස්සතිය නිබ්බිදානුපස්සන අභිනන්දනය වෙනස් වෙනවා. විරාගානුපස්සන රාගයෙන් වෙන් වෙනවා. නිරෝධානුපස්සන සමුදය උදුරලා දානවා. පටිනිස්සග්ගානුපස්සන උපාදානය කරගත්ත සියලුම දේ හිතෙන් අයින් කරනවා. මෙන්න මේක තමයි සබ්බූපදී පටිනිස්සග්ග කියන මේ බුද්ධානුස්සතිය. එනිසා රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන දේ බුද්ධානුස්සතිය. මේ රාගය, ද්වේෂය, මෝහය නිත්‍යයි, සුඛයි, අත්‍යයි කියලා මෙතෙක් කාලයක් වැරදි තීරණය අයින් කිරීමට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම මරණානුස්සතිය. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බුද්ධ ධර්මයේ පැහැදිලිව ගැඹුරින් විග්‍රහ කරපු මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාදා කිරීමේ මිසක වෙන කිසි ක්‍රමයකින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර සම්මත මරණානුස්සතියක් තියෙනවා. මරණය නියතයි, ජීවිතය නියතයි කියලා. බුදුහාමුදුරන්ගේ ගුණ ගායනා කරාට බුද්ධ අනුශාසිතියක් නැහැ. ඒවා අර බේත් ප්‍රතමහත්යේ බේත්‍රීතු කියන එක තමයි. අර බුදු ගුණ එකක් හෝ තමන් තුල තියාගන්න නම් මේ භව උද්‍රා ගන්න ඕන. රාග භව, ද්වේෂ භව, මෝහ භව තුලම උද්‍රා ගන්න. එකක් උදලා හරියක්. ඒක තමයි නිබ්බිදා, නිබ්බින්දම් විරජ්ජති, විරජ්ජම් විමුක්ති, විමුක්ති ඥාන දර්ශනං හෝති, දීනා ජාති මුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං, නාමරං චත්තායාති පජානාති කියලා කියන්නේ.
අර ස්වාමීන් වහන්සේ පරියන්ත අනුප සංකන්න සීල, අපරියන්ත පරිශුද්ධ සීල, පරිපූර්ණ පරිශුද්ධ උපසංකන්න සීල, අපරාමත්ත පාරිශුද්ධ සීල, පටිපස්සති පාරිශුද්ධ සීල යන අදහස් කරන්නේ කුමක්දයි කරුණාකර සරලව පැහැදිලි කර දෙන මේ নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා.
දැන් මේකටත් ධර්ම දේශනාවකටත් වැඩිය කරන්න වෙයි. මේකත් මේ සීල විග්‍රහයක් පටිසම්භිදා මක්ක ප්‍රකරණයේ ඒ වගේම බ්‍රහ්මජාල සූත්‍රයේ සීල විග්‍රහය පරිචුල සීල මහා සීල මේ විග්‍රහයේ මේ ඔය කියන පංච සීලේ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපරියන්ත සීලයක් තියෙනවා. අපරියන්ත සීලය විතරක් විග්‍රහ කරන්න පැය ගාණක් යනවා. මේක අපරියන්ත සීලය පරියන්ත සීලය කියන එක අංග පරියන්ත, ලාභ පරියන්ත, යස පරියන්ත, ඥාති පරියන්ත, මෙහෙම පරියන්ත, ලාභ පරියන්ත, යස පරියන්ත, අංග පරියන්ත, යස පරියන්ත ආකාරයට පරියන්ත සීලය විග්‍රහ කළා කියලා. දැන් මෙතන සිල් රකින්නවා කියලා යම් දෙයක් සමාදන් වෙලා යම් දුතාංගයක් හෝ දෙයක් රකින්නවා යම් වෙන චේතනාවක් ඇති. ඒක පරියන්ත සීලය. දැන් සමහර විටක අපි මේ වචන ටික කියලා සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය ක්‍රියාවේ කියලා රසාවතං ගහිත්වා කියලා තහතිගුරක් ඇඳගෙන මහාන වෙනවා. අන්දලේ දේපොල ටික අල්ලගන්න ලොකු ආමුදුරන්ගේ නෑදෑයි. මේක මොකටද අයිති වෙන්නේ? මේක ඥාති පරියන්තයි ලාභ පරියන්තයි දෙකකට අයිති වෙනවා. මේ මහානුනේ නිවන් දකින්නද? නෑ. ඒ නිවන් දකින්නට නොගැලපෙන දේවල් වලට මහානු වුණා නම් එන්නේ ඒක පරියන්ත සීලයක් හැටියට බුදු දේශනාවෙන් ඉස්හා කරලා. ඉගෙන ගන්න දෙට ඉඳලා බෑ ඒකින්ද පන්සලේ මහානු වෙලා විශ්වවිද්‍යාලෙකින් ඉඳලා ඉගෙන ගන්න ජීවිතය අරලා ගෙදර යන්න මහානු වුණා නම් ඒකත් පරියන්ත. ඒ වගේම අතර කේන්දරේ පාළු වුණ නිසා මේ මහානු වුණා නම් ගෙදර කන්න ඕන නැති නිසා පාළු වුණා නම් පිටරට යන්න පිටරට ගිහිල්ලා යන්න අවස්ථාවක් ලබා ගන්න මහානු වුණා නම් මේවා ඔක්කොම පරියන්ත සීල අනුප සම්පන්න සීල සම්පහදායවත් කරන්නට සං දැකලා ධම්මෝ සම්දිච්චකෝ ධර්මයටපත් වෙලා නෙමේ මහණෙනි. ඒක නිසා ඒවා අනුප සම්පන්න. ඒ නිසා මේ සීලය හරියට විග්‍රහ කරගත්තොත් මේ සීලය කියන්නේ සං දැකලා සංවර වෙලා සංසිඳවන්නටම සම්පජ්ජ විහෙරති උප සම්පදා කියන ධර්මයටපත් වෙනවා. උප සම්පජ්ජ විහෙරති සම්පාදා ඉවත් කරන්නට අපගත වෙලා කටයුතු කරන ක්‍රියා කරන පුද්ගලයෙකුටයි උපසම්පන්න සීලය කියන්නේ. උපසම්පදා කියන්නේ. ඉතින් ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් නිවන් දකින්නට උපකාර වන සීලයක් ඒ පුද්ගලයා රකින්නේ නැහැ. ඒ පුද්ගලයා ලෝකේ හදන්න දේශපාලනය කරන්න හරි ව්‍යාපාර පරිපාලනය කරන්න හරි ඔය සංනිවේදන මාර්ග චැනල්ස් පාලනය කරන්න හරි මහන්නාට හරියන්නේ. මහන්නලා ඒකට ඒව පරියන්ත ඔක්කොම. ඒවා අනුභව සම්පන්න ඔක්කොම. ඒ නිසා ඒක නිවනට උපකාර වන දෙයක් නෙමෙයි. ඒවා ලෝකේ හදන දේවල් ඔක්කොම පරියන්ත සීල. සම් ඒවා තියෙනවා. ඒ නිසා ඒවා සංවරත් නැහැ, සම්සිද්ධීමත් නැහැ, සම්මාත් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ මහා මංගල සූත්‍රයේ යන ඥාතකානන්ද සංඝෝ යන පාඩය ඥාතීන්ට සංග්‍රහ කිරීම යනුවෙන් අර්ථ දැක්වුවා. එහි නියම ධර්ම අර්ථය එය නොවන බව මට දැන් වැටහෙයි. එහි නියම අර්ථය අර්ථ ධර්ම නිරුක්ති පැහැදිලි කර දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
දැන් ඥාතකානන්ත සංඝව ඊටපස්සේ තියෙනවා උත්තරානස්ස සංඝව. මේ සම්බන්ධතාවය අපි බැඳීම සංසාර ණය සම්පූර්ණයෙන්ම ගහලා බිඳලා ඉවත් කරනවා. සංඝා කියන්නේ මේ සංකලිකා දෝෂයෙන් මිදී නිදහස් වෙනවා. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේ සංසාර සම්බන්ධතාවයේ විදී නිදහස් වෙන්න ඕන. ඒකයි සංගහෝ කියන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන සංග්‍රහ කරලා නම් තවත් සංසාරයට බැඳෙනවා නම් සම්බන්ධ වෙනවා නම් නිවනක් නෑ. හැබැයි අද ඔක්කොම පිළිපොතේම පරිවර්තනය කරලා තියෙන මොකක්? පුත්තරස සංගහෝ දුරුදුන්ට භාර්යාවන්ට හොඳට සංග්‍රහ කරන්න ඕන. ඥාතකානන්ද සංගහෝ කියන්නේ හොඳට ඥාතීන්ට සංග්‍රහ කරන හොඳට මඟුලියක් වගේ කාලා බීලා හොඳට සංග්‍රහ කරන. ඒක නෙමේ මේ සම්බන්ධය. මේ සංසාර බැඳීම. මේ සංසාර ණය. ණය මිදී නිදහස් වෙන්න ඕන. දැන් ඔය අපි උදව් කරලා යුතුකම් වගේ කී මිදුකල මොකද කරන්නේ? අර මිය පරලෝකයේ අම්මලා තාත්තලාට දූ දරුවන්ට සාම්බරන්ට භාර්යාවන්ට දරුවන්ට පිළිදෙන්න මොකද? මේ සංගහය සංගහෝ මෙලි මිදී නිදහස්. ණය මිදී නිදහස් වෙන්න. යුතුකම් වගේ කී මිදුකල. ඉතින් ඒක නිසා හරියට තේරුම් ගන්න ඕන මේ ඕක තමයි කියන්නේ මේ බුද්ධ ධර්මයේ අර බුද්ධ ආගමේ පද පරම විදියට ඔක්කොම වැරදි විදියට අද මේ ධම්මපාලවල ළමින්ට ඕක ගන්න. ඔය වැරදි දේවල් ගන්නනේ කාටද? ධම්මපාලවල පොඩි 3-4 ළමින්ට මේ පොඩි 3-4 ළමින්ට හොඳයි ඒ වරදක් නැහැ. ඉතින් අර අංගලලාත්තරට නුදරුවන්ට සංග්‍රහ කරන්න ඕනේ කාරි. නමුත් ටිකක් ලොකු වෙනකොට හරි ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ මේ සම්බන්ධය තමා මේ සංසාර ගමනට හේතුව. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයේ සංතැක්ක නිසා ධම්ම සම්දිත්තිකෝ නොවිනම් මේ සම්බන්ධයේ මිදී නිදහස් වෙන කාටවත් කරන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ කියන එක පෙන්නනවා. ඒ සංසාරේ යන්න කැමති කමනේ. තව දුරටත් ඇලෙනවා අල්ල ගන්නවා. හැබැයි ඊට පස්සේ එන්නේ මොකද? ගැටුම්. දේශි දෙවෙනි වෙන්නේ වයිගේ ඇයි තමන් හදනවා ලෝකයක් මෙන්න මේ ලෝකෙ මෙන්න මේ රාමු ඇතුලේ ළමයා ඉන්නවා හැබැයි ළමයා ඇතුලේ ඉන්න කැමති නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ ද්වේෂය ගැටුම වයිගේ තරහ ඒකනේ කිව්වේ අර මැනලද පුතේ කිරිනුම් දුන්නේ මම නුවට කියලා මොකද කිව්වේ ඒ උදා මෙහෙම මං ලොකු වෙනකොට මට ඔක්කොම කරලා දෙයි හැබැයි මට කුමුරා පුරලා ඔක්කොම භාගයක් දෙයි. ඒ එහෙම බලාපොරොත්තු. ඒක තමයි මේ සම්බන්ධය.
දැන් ස්වාමීන් වහන්සේ අපි යම් දෙයකට උපාදානය වෙන බව දැනගන්නේ කෙසේ?
ඇහෙන් රූපයක් උපාදානය කරගන්න පුළුවන්, කනින් ශබ්දයක් උපාදානය කරගන්න පුළුවන්, නාසයෙන් ගඳ සුවඳක් උපාදානය කරගන්න පුළුවන්. මේව ඉන්ද්‍රයයන් යම්යක් නැවත නැවතත් අල්ලගෙන නැවත නැවතත් විදවඳා ඉන්න නැවත නැවතත් පිනවා පිනවා ඉන්න කැමති නම් ඒක උපාදාන. නැවත නැවතත් ඒ දේ කරන්න පිනවා පිනවා ඉන්න කැමති නම් මොකද? ඒක තමයි උපාදානය. දැන් වෙන මොකක්වත් නෙමෙයි. දැන් අපිට දැන් මෙතන කේක් කෑල්ල දුන්නා කියලා ගන්න. මේ කේක් කෑල්ල කෑම උපාදානයක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ කේක් කෑල්ල දුන්නාම කේක් කෑල්ල කෑම උපාදානයක් නෙමෙයි. එහෙනම් මොකද්ද උපාදානේ? මේ කේක් කෑල්ල මනිනවා ඉස්සෙල්ලා. මේ කේක් කෑල්ල මීට ඉස්සෙල්ලාගේ කාපු කේක් එක්කලා සංසන්දනය කරලා මනිනවා. ඊට පස්සේ මේ කේක් කෑල්ල හොඳ නම් මේ කේක් කෑල්ල හෙටත් කන්න ඕන. මගේ ළමයින්ටත් දෙන්න ඕන. මෙයාටත් දන්න ඕන. කොහෙන්ද ගත්තේ කියලා අහන්න ඕන. කොහොමද ඇගේ කියලා අහන්න ඕන. මේ ඔක්කොම මොකද? උපාදානේ. සංකාර කරලා උපාදාන කරගන්න. ඉතින් ඒක නිසා දැන් මේ කේකල් කෑම වෙනකන් අර මුතේව මුතමත්තා. සුතේව සුතමත්තා. දිත්තේව දිත්තමත්තා. එතෙන්දෙනකම් උපාදානයක් නැහැ. හැබැයි ඒක දිත්තේ දිත්තවාදීතාව වුණොත් සුතේ සුතවාදීතාව වුණොත් මුතේ මුතවාදීතාව වුණොත් විඤ්ඤාතේ විඤ්ඤාතවාදීතාව වුණොත් උපාදානයක් නැහැ. ඒ නිසා මේ යම් කිසි කෙනෙක් මේ තමන්ගේ කාපු කේක් කෑල්ල පිළිබඳව යම් පිනවා පිනවා හිත හිතා මතුමතු ඒක කෑමේ අවශ්‍යතාවක් ආසාවක් කැමැත්තක් තමන්ගේ අයටත් කන්න දෙන්න ආසාවක් කැමැත්තක් කියන එටත් කන්න එහෙමනම් අන්න ඒක උපාදාන.
ගරු ස්වාමීන් වහන්සේ ආහාර වර්ග සතරේ කර්ම බීජ සකස් වන ආකාරය පැහැදිලි කර දෙන්න.
විඥාන බීජ සකස් වෙන කර්ම ආහාර වර්ග හතරෙම කබලින්කාර ආහාර මනෝ සංජේතන ආහාර පස් ආහාර විඥාන ආහාර හතරෙම වෙන්නේ කර්ම බීජ සකස් වීම. ඒ සකස් වීම පිළිබඳව මේකටත් මේ බොහොම කෙටියෙන් විග්‍රහ කරන්න අමාරුයි. මේක හැම කෙනෙක්ම සබ්බේ ලක්ඛ ආහාරයක් ටිකක් කියන්නේ මේ කර්ම බීජ රැකස් කරන තමා ඔය හැම කෙනෙක්ම මේ කරන කියන හිතන බොහෝ දේවල් කරන්නේ කබලිකාර ආහාර පස්ස ආහාර මනුෂ්‍ය ජීවන ආහාර විඥාන ආහාර අතර මොන වෙන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යනවා. එතකොට පැවැත්ම පවත්වාගෙන යනවා නම් ඒක විඥාන බීජ රැකස් කිරීම.
කල් ග්‍රාමීන් මාස පතිල උපදේශ වාසෝත මේ ධර්මය අහන්න ආවත් අවසන් වන තුරුම නිදිමත ගතිය නිසා ධර්ම දේශනාව අවසානයේ නැගිට ගෙදර යනවා. එසේ වන්නේ පින්මදකමද සීන බිත්තේද කම්ම ආවරණද පැහැදා දෙන්න.
ඒකට හේතුවාට දුප්පඤ්ඤාස කමතා මිත්‍යා දෘෂ්ටි දෙකම තියෙන. කර සම්පත්තිය ලැබෙන්නේ. ඇයි? දැන් අර එන්නන් වාලේ විලාසිතාවක් වගේ ඇහිලා ඉඳ ගන්නවා. අනුන්ව රවට්ටන්න ඉඳ ගන්නවා වෙන්නත් පුළුවන්. අර මේකේ වෙලාව ගත කරන්න ඉඳ ගන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා කල්පනා කරන්න ඕන මේක මේ ධර්මය අහලා යමක් ගත යුතු දෙයක් තියෙනවා නම් ගන්නත් නොගත යුතු දෙයක් තියෙනවා නම් අත්හරින්න. ඒක තමයි අපි අර සතෝ ආචරති සතෝ පසුදත්. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබුණ නැත්නම් එතෙන්දී තීන විද්‍යාවක් වෙනවා. එහෙනම් මේ තීන විද්‍යාවට හේතුව මිත්‍යා දෘෂ්ටිය සහ දුප්පඤ්ඤාසකම එහෙම නැත්නම් රාගය ద్వේෂය මෝහය හිතේ ක්‍රියාත්මක වීම නිසා නිදිමත ගතිය කායට ලැබෙනවා. ඇයි මනස අර මේ මනසේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පණ පිටවල නැහැ. අර මොට්ට වෙලා මනස මොට්ට වුණාට පස්සේ නිදිමත ගතියක් තීන විද්ද ගතියක් ඇති වෙනවා කියන එක තේරුම් ගන්න.
ගරු ස්වාමීන් වහන්සේ ධර්මාවබෝධයක් ලබා ගත්තාට පසුව දිනකද විනාඩි කිහිපයක් හෝ එකසලකට මේ භාවනාව කිරීම අත්‍යවශ්‍යයි.
නෑ, පැය 24ක් භාවනා කරන්න ඕන නිදා ගන්න වෙලාව වැඩි දේ අර තද නින්දට ගිය වෙලාවට ඊට පස්සේ ඇහැරෙනකම් භාවනා කරන්න බෑ. නමුත් අර සයනේ නිදාගෙන නිින්ද යනකම් භාවනා කරන්න පුළුවන්. ඕනෑම වැඩක් කරන කියන විතර ඕනෑම වෙලාවක මේ යනකොට එනකොට කනකොට කොනකොට නානකොට අතු ගන්නකොට කාර්යාලේ වැඩ කරනකොට වාහනේ ලොනකොට මේ හැම වෙලාවෙම අපේ මනස හේතුඵල ධර්මයට බහාකල්පා කළා. අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු පිළිබඳව අවධානයෙන් ඉඳලා බැහැර කළ යුතුව බැහැර කිරීමත් භාවිතා කළ යුතුදේ භාවිතා කිරීමත් සම්මානුගම්ම ප්‍රතිපදාවේ ඇතිවීම මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ භාවනාව කියන එක වෙලාවකට එක පැයකට එක විනාඩි පහකට සීමා කරලා විතරක් හරියන්නේ නැහැ. ඒක හොඳයි විනාඩි පහක් 10ක් එහෙම කරන එකත් වරදක් නැහැ. නමුත් දැන් මෛත්‍රිය මෙත්තානුසතිය වැඩුවා නම් උදේ ඇහැරුණ ගමන් විනාඩි 10ක් ඒ මෙත්තානුසතිය අවශ්‍ය වෙන හැම අවස්ථාවෙදිම ඒ දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හරි ද්වේෂයක් වෛරයක් හිතට ආපු වෙලාවෙ වහාම මෙත්තානුසතිය ගන්න නම් ඒ බුද්ධලයා භාවනාව කරන පුද්ගලයෙක් නෙමෙයි. ඒ බුද්ධලයා මෙත්තානුසතියෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා උදේ විනාඩි 5ක් මෙත්තානුසතිය වැඩි වීම මේ නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක උපකාර වෙනවා ඒ මෙත්තානුසතිය තමන්ට අර තමන්ව කවුරු හරි විදවලා කොනිටලා උරවලා රවලා බැනලා මොකක් හරි වෙලාවක වචනයක් කියලා තමන් හිත රිදවපු අවස්ථාවේ අර මෙත්තානුසතිය අරගෙන ඒ බුද්ධයාට මෛත්‍රී කරන්න පුළුදුනේ නැත්නම් එතන මෙත්තානුසතියක් වඩන පුද්ගලයෙක් කියලා අපිට කිසි දෙයක් කියන්න බෑ. ඒ වගේමයි රාගයෙන් මත් කරලා ඇලෙන අවස්ථාවක් ආවහම අසුභානුසතිය වඩන්න ඕනේ. ඒ වගේමයි මෝහයෙන් මානෙන් මනින අවස්ථාවල මරණානුසතිය බුද්ධානුසතිය වඩන්න ඕනේ. එතකොට චතුරාර්ය වැඩුණාම සතරාධිපට්ඨානෙ වෙද්දී සත්‍ය කෝධ මාක්ෂික ධර්ම සම්පූර්ණ වෙන බව තේරුම් ගන්න ඕනේ.
ගරු ස්වාමීන් වහන්සේ දැකීම දැන ගැනීම දැඩිව බැඳීම පංච උපාදානස්කන්ධය නේද? පහදා දෙන්න.
මොකද මොකද්ද?
දැකීම දැන ගැනීම දැඩිව ගැනීම.
දැකීම
දැන ගැනීම දැඩිව ගැනීම. පංච උපාදානස්කන්ධය නේද?
නෑ නෑ. දැන් දැක ගන්න ඕනම දකින්න නැතුව අපිට පුළුවන් දෙපැත්තකට බෙදන්න භාවිතා කළ යුතු දේ සහ භාවිතා නොකළ යුතු දේ හරියට තේරුම් ගන්න නම් දැනුමකුත් තියෙන්න ඕන දැක්මකුත් තියෙන්න ඕන ඒ නිසා දැක්මයි දැනුමයි නැතුව පංච උපාදානස්කන්ධයෙන් බේරෙන්න බෑ නිවනට මඟක් නැහැ හැබැයි අර දැඩිව ගැනීම කියන එක ඒකෙත් පොඩි දෙපැත්තක් තියෙනවා දැඩිව ගැනීම කියන එකෙන් දැන් අපි ගන්න ඕනේදී කරන්න ඕනේදී කරණීය ධර්ම නිවන ධර්ම අපි ඒව දැඩිව අරගෙන ඒව කරන්න අයින් කරන්න ඕනේ නැද්ද දැඩිව නොගැලින් තුමුණද ඇලෙන ගැටෙන මුලා වෙන රාගය ද්වේෂය මොහේ කියන ගති තුන පහ එනිසා මේ ද්වේතාවේ නැතිවීම තමයි ওই ප්‍රශ්න වලට හේතු ඔය ප්‍රශ්න අහන්නේ මොකද ද්වේතාවේ දන්නේ මේ හැම එකකම අපි දෙපැත්තක් දැන් අර ඔය කරන අකන මේ මොකද්ද ද්වේතාව මේක නැතුව කිසි දවසක මේ කරන සම්පත්තිය විතරක් කිව්වට හරියන්නේ නැහැ හැම තැනම තියෙනවා කුසල අකුසල ඉදිරිදු අපි මේ කරන දෙපැත්ත මේ දෙපැත්තම තමන්ට පළමු කොටම හැම කෙනෙක්ම කල්පනා කරත්තේ මේ නිවන් දකින්නට බුද්ධ ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය කෙනෙක් නම් තමන්ගේ හිතට එන අරමුණු පිළිබඳ දෙපැත්තක් තියෙනවා භාවිතා කළ යුතුද භාවයට බංජ භාවිතා ප්‍රහාණය කළ යුතුද පහක බංජ පහින මේක තේරුම් ගත්තේ නැත්නම් ඒ බුද්ධලයාට කරන සම්පත්තියක් ලැබෙන්නේ නැහැ ආවර්ජනය කරන්නත් බෑ ඒ අනුව ආවර්ජන වසිතා සම්පජ්ජන වසිතා අධිඥාන වසිතා උත්තාන වසිතා පච්චේකන වසිතා එන්නේ නැහැ නිවනක් නැහැ කරන සම්පත්තියක් ලැබෙන්නේ
ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ
මේ ડોક્ટર කෙනෙක් ප්‍රශ්න. ඒක තමයි මට හිතනවා කෙනෙක් වෙන්න ඕන ඉන්නේ.
උපාදානය ගැන නෙමෙයි
සාම. නෑ නෑ මේ කියන්නේ දැඩිව ගැනීම කතාව. ආයි කියන්නක ප්‍රශ්නේ තියෙනවා.
දැකීම, දැන ගැනීම, දැඩිව
ගැනීම. ඔය ධර්මය අවබෝධ වෙච්ච තරමට. නෑ නෑ
දැකීමක් නෑ. ඒ කියන්නේ දැඩිව ගැනීමක් නෑ. හිත සුතමත විඤ්ඤාත පුතාල් පුතාල්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ.
ගරු ස්වාමීන් වහන්ස ක්‍රියාසිත් ශ්‍රෝත් අව්‍යාකෘත සිත් හටගන්නේ කෙසේද පැහැදිලි පහදා දෙන්න කියලා
දැන් පුද්ගලයේ මනසක් තියෙන මිනිහෙකුට සිත් වර්ග තුනක් තියෙනවා එකක් සංකාර සිත් පළමුවෙනි එක තමයි සංකාර සිත් දෙවෙනි එක ක්‍රියා සිත් තුන්වෙනි එක අව්‍යාකට සිත් දැන් මේක හරියටම තේරුම් ගන්න ඕනේ සංකාර සිතක් ක්‍රියාත්මක වෙනවා නම් වචී සංකාර කාය සංකාර මනෝ සංකාර තුනම ක්‍රියාත්මක වෙනවා පුඤ්ඤා සංකාර අපුඤ්ඤා සංකාර අනිජ සංකාර තුනම ක්‍රියාත්මක වෙනවා සංකාර සිත් කියන්නේ මේ පංචස්කන්ධය තමන්ට අයිති නැති පංචස්කන්ධය අල්ලලා උපාදානීය කරගෙන අයිති කරගෙන ගොඩ ගහ ගන්නට කරන කියන එක සියලුම සංකාරසි සංකාරසි ඒවා නිවනට බාධක වෙන කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ධ උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන අර නිවන වහන කරුණපාදකස් වෙනසි සංකාරසි එනිසා ඒවා නිවනට බාධා වෙන නිවන ආවරණය කරන නිවනට බාධක වූ සියලුම එනිසා ඒ සබ්බේ සංඛාරා අනිච්චයි මේ නිච්ච කරගෙන තියාගන්න හොඳයි මෙයා නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්තොත් ඒක වැරදි එනිසා තමයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චයි සබ්බේ සංඛාරා දුක්ඛයි මේ සංඛාර සිත් එහෙමනම් මොකටද මුල් වෙන්නේ හේතු වෙන්නේ නිදාන වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ අවදාන වශයෙන් දුකට හැබැයි ඒව තමයි පෘථග්ජන යුද්ධලයන්ට සුව ආමිස සුව හොඳ ප්‍රිය මනාප යහපත් නිවැරදි ඔක්කොම පෘථග්ජන මිනිසු මොනාද හිතන්නේ මේ ඇහැ පිනවීම කන පිනවීම නාදය දිවකය මන පිනවීම ඒ සඳහා සංකාර පැවැත්වීම ඒ සඳහා මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම මේ ලෝකය අල්ලගෙන බදාගෙන අයිති කර ගැනීම හොඳයි වටිනවා සාරයි ප්‍රියයි මනාපයි කියලා කටයුතු කරන සියලු මාය කරන්නේ සංකාර සිත් ක්‍රියා සිත් කියන්නේ ඒක නෙමෙයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වීතරාගී වීතදේශී වීතමෝහී අනික් හැම කෙනෙකුටම තමන්ට හා සමානව යහපතක් වේවා සුවයක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා විදී නිදහස් වේවා විමුක්තියටපත් වේවා කියන මෙන්න මේ හැම කෙනෙකුටම උදව්වක් උපකාරයක් යහපතක් වෙන විශ්ව ශක්තියම යම් ආකාරයක සුදු කිරණ ශක්තියක් මතු කරලා යහපත් ත්‍ත්වයටපත් වෙන කරන හොඳ යහපත්සිත් නිවැරදිසිත් ඔක්කොම ක්‍රියාසිත් ඒ සංඥා සංකීර්ණ කොටස අයින් කරලා ක්‍රියාසිත් විතරයි තියෙන්නේ. ඒ නිසා ක්‍රියාසිත් කිරීම අරහතුන් වහන්සේ කරනවා අනිවාර්යෙන් මගබල ලැබූ හැම කෙනෙක්ම ක්‍රියාසිත් පවත්වන්න ඕන. අනික් අයවත් නිස්සරණ අධ්‍යාසයෙන් දුකින් මිදවා නිදහස් කිරීමේ නිසා. ඒකනි කිව්වේ අර බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති දන්තෝසෝ භගවා ගමතයාමි ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේසේති පරිණිම්බුතෝසෝ භගවා පරිණිබ්බානයාමි ධම්මං දේසේති. එතකොට මේකේ තේරුම තමයි ක්‍රියාසිත් පැවැත්වීම කියන එක ඔය කරුණු පහේම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රියාසිත් පැවැත්වෙන පුද්ගලයා තමන් අවබෝධ කරගත්ත ධර්මය තමන් නිවුණු බව ඒ නිවීම අනික් අයට ඒ නිවීමට මඟ පාදනවා ඒකයි ක්‍රියාසිත්. ඒ ක්‍රියාසිත් වල නිවීමක් නියත වශයෙන්ම තියෙනවාමයි. ඉතින් ක්‍රියාවෙන් වචනයෙන් කළත් ඒ ක්‍රියාසිත් වල නිවීම අනික් අයටත් නිවීම තමන්ටත් නිවීම විශ්වජාත්‍යයට සුදු කිරණ ශක්තියක් පැතිරීම. කළු කිරණ ශක්තියක් පතුරවන්නේම සංකාර සිත් වලින් සුදු කිරණ ශක්තියක් එන්නෙම ක්‍රියාසිත් වලින්. අව්‍යාගත සිත් කිව්වේ ඒ දෙකටම අයිති නැහැ. ඒ දෙකටම අයිති නැති එකතු කරන්නේ නැහැ. ඒ අර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා නැහැ. හැබැයි ආකරණාසේ පාවිච්චි කරමින් ඔය හයම පාවිච්චි කරමින් යම් යම් ක්‍රියාසිත කරන ඒවා අව්‍යාකටයි. ඒවා කාටවත් බලපෑමක් නැත්තේ නැහැ. ඒ නිසා මේක ටිකක් වෙනස්. හැබැයි තව එකක් තියෙනවා මේ ඔය තුනේ උපේක්ඛාසිත කියන එක ඔය ඔය තුනට පටලවාගෙන වර්ධි කරගන්න එපා. උපේක්ඛාසිත කියන්නේ යම් යම් ආකාරයක දෙයක් පිළිබඳව අපි ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් මුලා වෙන්නේ නැත්නම් අන්න ඒක උපේක්ඛාසිතයි. ඒක තියෙන්නේ අර සංකාර උපේක්ඛා ඥානය ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙකුට පමණයි. නමුත් පුතග්ජන පුද්ගලයෙකුට සංකාර සිත් එනවා, ක්‍රියා සිත් එනවා, අව්‍යාකට සිත් එනවා. උපේක්ඛා සිත් එන්නේ අර සංකාර උපේක්ඛා ඥානයෙන් ගැටිඳු කරන්න පුළුවන් වූ ආර්ය தත්වයටපත් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් කෙනෙකුට යම් ආකාරයක සංකාර උපේක්ඛා ඥානය පාදුණාම උපේක්ඛාසිත ප්‍රගුණ වෙනවා, උපේක්ඛාසිත සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා මේ උපේක්ඛා කියන එක වේදනාවෙන් තොර සිතක්. වේදනාවක් තියෙනවා නම් ඒක සංකාර සිතක්මයි. ඒක තීයටවත් විඳවීමක් හෝ පිනවීමක් හෝ වේදනා වර්ග තුනක් තියෙනවා. ප්‍රිය වේදනාව පිනවීම, දුක් වේදනාව විඳවීම, අදුක්කම අදුක මැනීම. මේ තුනෙන් මේ තුනම වේදනාසි. වේදනාවක් තියෙනවා නම් එතන උපේක්ඛාවක් නැහැ. ඒ නිසා මේ සුමන රත්නහාමුදුරුවෝ පොතන් කියලා තියෙන අර කැටපොත් උත්තරේ කියලා මේ ජනතා මේකේ වැරදියට බොහෝම දේවල් කියලා තියෙනවා. මේ පොත බෙදලා තියෙනවා මිනිස්සු අතරේ. මේක මම කියන්න ඕනේ මේ අදුක්කම අදුක්ක කියන්නේ උපේක්ඛා වේදනාව. වේදනාව කියන වචනයක් උපේක්ඛාවට දාන්න බෑ. අදුක්කම අදුක්ක කියන්නේ යම් මැනීමක් තියෙන එකක්.
ඒක නිසා මේ
පටිච්ච වීමක් නැති නිසා කොහොමද ඒක මානසික ක්‍රියාත්මක වෙන්නේ? මොකද
පටිච්ච වීමක් නැහැ කියන්නේ
සංකාරණ සිත් 100% මොන තුන? නෑ නෑ එහෙම එකක් නෑ. එහෙම
එකක් නෑනේ.
පටිච්ච වීම තියෙනවා සංකාර සිත් වල. අනිත් තුන මොකක්ද? ක්‍රියාසිත,
අවිකෘත්සුත්,
උපේක්ෂාසිත කොහොමද මානසික ක්‍රියාත්මක වෙන්නේ? මනස එකක් පටිච්ච වෙන්නේ කොහෙද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඤ්ඤාය. විඤ්ඤාණ ශක්තියක් උපදින. නෑ නෑ මේ ડોක්ටර් වරද්දගෙන මොකට පටලවාගෙන කියන මොකක්
මේ
ඔය තුනම අතර ගන්න නම් යම් ආකාරයක මේ ප්‍රඥාව තියෙන්න ඕනේ, දුප්පඤ්ඤාසකම් නැති වෙන්න ඕනේ, ප්‍රඥාචිත්ත මතුවෙන්න. යම් කෙනෙකුට සුදු කිරණ විශ්වයට නිකුත් කරනවා නම් ක්‍රියා සිත. දැන් උපේක්ඛා සිත කියන එකේ අර දෙකක් අතර අපි මුලා නොයි ලාභ අලාභ දෙකටම එක ආගමනව සලකනවා. යස අයස දුක සැප නිඳ ප්‍රසන්න. මෙතන වේදනාවක් නැහැ. ඒක එතකොට උපේක්ඛා සිත කියන එක වෙනස් ක්‍රියා සිත කියන එක වෙනස්. ක්‍රියාසිතේ නිතරම තව කෙනෙකුට යහපතක් සුවයක් ශාන්තියක් කිරීමේ විශ්වයෙන් තමන්ට හෝ අනුන්ට හෝ යහපත් කිරීමදී උපේකාසිත අර අන්ත දෙකෙන් නොමැලි අන්ත දෙකෙන්ම මිදි නිදහස් වෙන සිත. ගස් වගේ කාර් වගේ යාන වාහන මිනිස්සු ඇහැට ගන්නට නාසයට ඇහෙන ශබ්ද ගැවෙන දේවල් ඒක නේ පටිච්ච වෙන්නේ නැහැ. ඒක හොඳකුත් නැහැ නරකකුත් නැහැ යහපතකුත් නැහැ අයහපතකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ පටිච්ච වෙන්නේ නැහැ පටිච්ච වෙමින් නිදාගන්න. මෙතන මේක අර්ථ දෙකක්. අද සම්මතයෙන් උපසම්පදාවයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවේ උපසම්පදාවයි අර්ථ දෙකක්. උපසම්පජ්ජ විහෙරති. සම්පහදා ඉවත් කරන්නට රාගය, ද්වේෂය, මෝහය කියන සම්පහදා හිතෙන් ඉවත් කරන්නට අපකැප වෙලා කටයුතු කරනවා නම් උපසම්පජ්ජ විහෙරති. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දරතුරු ගන්න, නායකකම් ගන්න, අරව ගන්න, මේව ගන්න මේ ලදි වීදම් කරලා කරනවා නම් අන්නේක උපාදියක් වෙනවා.
සමේ
පංචස්කන්ධයට වේදනාවක් තියෙනවද? කකුල කැපුණොත් මොකද වේදනාවක් නැද්ද? හැබැයි වේදනාව උපේක්ෂිතින් ඉවදලා ඉන්නකල කාටවත් දැන් අපි හිතමු බුදුහාන් ගුරුහන්ට ගලක් පෙරළුවා දේවදත්ත. ගලේ කැලයක් කැඩිලා ඇහිඳ බුදුහාමුදුරන් කකුල තුවාලුණා. ජීවක වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා බේරတာ. බුදුහාමුදුරෝ සංකාර සිතක් කළා, ද්වේෂ කළාද, පලි ගැහුවද, මේ අදුගානේ අපමල් රේණුවකවත් තරහෙන් මෛරියෙන් කතා කළාද, කටින්දු කළාද, ක්‍රියා කළාද, දේවත්වලත් දෙවි, ශාප කළාද, පලි ගැහුවද? නැහැ. අන්නේකයි උපේක්ෂා. ඒ වගේම හොඳට බුදුහාමුදුරෝ ගාවට ඇහිලා හොඳට ප්‍රසස්ති ගාලිනා කරලා ගුණ වර්ධනා කරපු පුද්ගලයාට බුදුහාමුදුරුව ප්‍රශංසා කළා නෑ. උපේක්ෂිත කියන්නේ ඒක.
වේදනාව කියන එක හැමදේම පේන් කියන එකම
නෙවෙයි. ඔව් ඔව් පේන් කියන එක මේ ඉංග්‍රීසි වේදනාව මේ කයට අපි අල්ලගත්ත කයට යම් වේදනාවක් තියෙනවා. ඒක නෙමෙයි. ඒක කායික වේදනාව. අපේ හිත වේදනාවෙන් එන්නේ මොකද්ද? උපේක්ෂිත නැති කම නිසා. එනිසා හිතට ඇතිවන වේදනාවයි මේ මෙතෙන්දි මේ ප්‍රියදේට ඇලෙනවා කියන්නේ මොකද? හිතට ඇති වෙන. අපි යම් අපේ ඇහැට ප්‍රිය දෙයක්, කනට ප්‍රිය දෙයක්, දිවට ප්‍රිය දෙයක්, කයට සුවපහසු පොට්ටක් ප්‍රිය දෙයක්. ඒ මොකද්ද? ඒවට ඇලෙන්නේ. ඒක යම් වේදනාවක්. ඒ වේදනාව විඳින්නේ කොහේද? කොතනින්ද? ඇහෙන්ද? නෑ හිතේ. එනිසා මේ දැන් අර තුවාලයක් වුණාම වේදනාව තියෙන කොහටද? හිතට. හැබැයි ඒක උපේක්ෂා සිටින ඉවසලා ඉඳලා කටයුතු කරන්න පුළුවන්. ඒකට ගැටෙන්නේ නැහැ, ඇදෙන්නේ නැහැ. ඒක යම් ආකාරයක විශෝභ වෙන්න, පශ්චාත්තාප වෙන්න හේතුවක් කරගන්න. ඒකත් ඉවසලා ඉඳලා සංසිීමට ගන්න. දැන් නම් ප්‍රශ්නේ ඉවරයිලු. තව විනාඩි 15ක් 20ක් තියෙනවා. තව මොනවාරි කායේ හරි ගැටුණක් තියෙනවා නම් ඕන කෙනෙකුට විමසලා ඉන්න පුළුවන්. ගරු
ස්වාමීන් වහන්සේ.
දැන් හේතුක ප්‍රතිසන්දිය ලබා ගන්න නම් කණ සම්පත්තිය ලැබෙන්න ඕනේ. දැන් බැරි වෙලාවත් ওই දාන දීමෙන් අරගින්පු කණ සම්පත්තිය ලැබෙන්නේ නැත්නම් රාගය, ద్వේෂය, මෝහය ලැබෙන්නේ නැත්නම් සාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ වෙන්නේ නැත්නම් කණ සම්පත්තිය ලැබෙනවා නෑ. ඒ දාන දුන්නයි කියලා දාන ආනිසංස තියෙනවා. දැන් අපි හිතමු අද අරතුන්නාන්සේ කෙනෙකුට නමකට කියලා දානයක් දෙනවා. හොඳද? දානේ දීලා ඒ පුද්ගලයාගේ චේතනාව මේ දානේ දීලා මට දෙව් මිනිස්සුන්ව ලබන්න මතු විසාකානන්දා මල්ලිකාසු නන්දාමෙන් මේ උපාරක උපාධිකාවලන් අද ප්‍රාර්ථනා කරන විදිහ ගන්නම් කරන සම්පත් ලැබෙනවා. එහෙමනම් චේතනාම් වික්‍රේ කම්මං අදාමි කියන එක හරියටම තේරුම් ගන්න. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය දුරු කරන කීම තමයි චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාදි. ඒක වෙනවන අන්නහරි. අන්න කරන සම්පත්තිය. ඒ නිසා අර කරන සම්පත්ති කියන එකට ඕක හුඟක්ම වැදගත්. චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාදියෝ වෙන්න ඕන කරන සම්පත්තිය. නැන්න කරන සම්පත්තිය ඇත්තේ නැහැ. දාන දාහන් දුන්නත් වැඩ නැහැ. හැබැයි පින්කම ලැබෙන දේවල් ඉන්කම උපකාර වෙන්නේ මොකටද? සංසාරේ හොඳ යහපත් තැනකට කාම ලෝකයකට සුගති ලෝකයකට යන්න උපකාර වෙනවා. ඒ නිසා මිනිස් ලෝකයටත් එන්න පින්කම උපකාර වෙනවා. හැබැයි මිනිස් ලෝකයට ආවම මේ කරන සම්පත්තිය නොලැබුණොත් නැවතත් ආයතනයක් අපාය යන්න පුළුවන්. ඒක නිසා මනුස්සත්ව ප්‍රතිලාභය ලබා ගන්න පින්කම ඕනේ. හැබැයි කරන සම්පත්තිය ලබා ගන්න පින්කමෙන් විතරක් බෑ. උසලස්ස උපසම්පදා කරන්න. මේක වෙනස තේරුම් ගන්න. දැන් නිවන් දකින්න කුසලස්ස උපසම්පදා මිස පින කෙලින්ම උපකාර වෙන්නේ නැහැ. හැබැයි පිනක් නැතුව කුසලයක් කරන්න බැහැ. දැන් මේක හරියටම තේරුම් ගන්න බුදුහාමුදුරුව කවදක්වත් කාටවත් පොතෙන්වත් කියලා නැහැ පින්කම් කරන්න එපා කියලා. පින්කම් කරන්න එපා කියන නන්දාවිනි පින්කම් කළ යුතුමයි කියලා නන්දා සූත්‍රයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ හැම පින්කමකින්ම ඔය චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාදි. ඒ වගේම විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස. අපි මේ ණය මිදී නිදහස් වෙන්න ණය ගෙවන්න යුතුකම් වගේකින් විතුකරන්න අපේ මරුණු මිය පරලෝකීය අතීත ඥාතීන්ගේ සම්බන්ධතාවයන්ගේ මිදී නිදහස් වෙන්න පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න පින් පවරන්න. ඒක එන්ජා පින්කම් කරන්න. එතකොට පින්කම් කරලා ඉන්නේ මොකටද? මේ ණයන් මිදි හිතාස්ස යුතුකම් වගේ කීම ඉටු කරන්න. ඒ මිසක දැන් අද පින්කම් කරන්නේ කොහොමද? අද කණ පිට ගන්න. අද පින්කම් කරන්නේ මිනිස්සු දෙව් මිනිස්සු අපලා ගන්න. මතු මේ මොහොතින් පස්සේ හෙට දැන් ඉඟන්නේකට රුපියල් 10ක් පින්නට දෙන්නේ හෙට ස්විප් එකක් ඇති ගන්න. එක්ක මැනික් ගලක් ගන්න. දෙවියන්ට කතරගමට දෙවියන්ට ගිහිල්ලා බාර පූජාවක් තියක් කියන්නේ මෙතනින්ද ව්‍යාපාරේ ලොකු ලාභයක් ලොකු සපතක් ගන්න. මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්නයි අද සියලුම මිනිස්සු කරන කියන ඔක්කොම පින්කම් කරන්නේ. බුදුහාමුදුරුවෝ කියපු දෙයට පින්කම් කරන මිනිස්සු අද ලංකාවේ බොහොම විරල. දැනගෙන කරන්නේ නැහැ. ඇයි ඒ? අර හොලි දෙකේ පන්ති නම කරලා තියෙනවා. පින්කම තමයි නිවනට ඕන. හැබැයි පින්කම ඕන. පින්කම කරලා කුසලස්ස උපසම්පදා කරගන්න. නැත්නම් හරියන්නේ
නැහැ.
දෙක. උද්‍යව්‍ය ඥානෙ පස්සේ තමයි කර සම්පත්තිය. උද්‍යව්‍ය ඥානෙ කියන්නේ මේ සමුදය නිරෝධයේ එන්නනම් උදේ වැය දැනගනි. අපේ හිතේ යම් අරමුණ ඉපදවීම සහ ඒ අරමුණ වැයලා යන එක. ඊට පස්සේ තමයි යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම. ඔන්න කරන ධම්මයි. එනිසා උදේවැය ඥානිය මුල්ම ඥානිය. ඊට පස්සේ යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං අන්න කරන සම්පත්තිය. කරන සම්පත්තිය ආවට පස්සේ තමයි සංකාර උපේක්ඛා ඥානිය. කය කියන්නේ කපා දැමිය හැකි උපේක්ඛා කියන කෙටියේ කපා දැමිය හැකි එක එකටම වගේ නෝ
සාවිදාස්සේ දැන් හෙලෙව හෙලේ ඉන්න උපාසක මහත්තයා ගිහිල්ලා වෙලට වක්කඩ බඳිනවා වක්කඩ කපායි මේක අපිට මේ ධර්මයේ නිසාම ලැබිච්ච මේ වක්කඩක් කියන වචනේ ආසාවක් වක්කඩ කපනවා කියන්නේ අපිට ඒක තේරෙන්නේ
ඔවුන්ෙන් අපි එක්කව කරන්න තමයි ගැලේ එක්කව කරන්න තමයි වක්කඩ බඳින්නේ ඒ ගැලේ කපා හරින්න තමයි මේක තේරුම් ගන්න පුළුවන් ටිකක් ඒවටින් උපමා හැටියට උදාහරණ හැටියට ගන්න පුළුවන් ඕනද තාව රසයක් තියනනම් කාගෙන් යහන්න එක ප්‍රශ්නයක් දෙකකට පිළිතුරු දීලා අවසන් කරන්න පුළුවන්.
දැන් ස්වාමීන් වහන්සේ මේ වනගෙදරක මේ මරණයකින් පස්සේ සහභාගී වෙන්න ලැබුණා. ඒ ලැබිච්ච අවස්ථාවේදී පින්දීම ඥාතින්ට සිදුුනේ නැහැ. ඊට පස්සේ මම වුමනාමදී උනේ නැහැ කියලා කිව්වන් පස්සේ ගිහි එක්කෙනෙක් මට පැහැදිලි කර දුන්නා. ඊට පස්සේද දාණයෙන් පස්සේ තමයි ඥාතින්ට පින් දෙන්නේ කියලා. මේක පොඩ්ඩක්
එවලේ දෙන්නේ නැහැ. අර මිය පරලෝකී ඥාතීන්ට පින් ගන්න බලාගෙන ඉන්න හැටි පින් දෙන්න. නැතු මේ ධාර්මික ආභාගය උදයට හොඳට කාලා කියලා ඉන්න මේ තිරෝපදී පුත්‍රය මේක පැහැදිලිව කියලා.
ස්වාමීන්
මේ කවුරුත් පොඩ්ඩක් නාටුකාරයක් දෙන්නකො. දැන් මේ ප්‍රශ්නයක් අහනවා දිත්තේව දිත්තමත්タン භවිෂ්‍යති එකක් භවිෂ්මින් කියන්නේ තවත් වචනයක් දිත්තේව දිත්තමත්タン භවිෂ්‍යති කියන්නේ මෙතන කියනවා බයන්නේ ඉන්නේ බිහි කිරි බව රාග බව ද්වේෂ බව භවිෂ්‍යති කියන්නත් තියෙනවා වෙන් කර කර අස් කරන්න මොකද්ද රාගයේ ද්වේෂයේ මෝහයේ තමයි බිහි කිරි ඒ විහිදීමේ ශක්තිය වෙන් කර කර අස්කරනවා නම් භවිෂ්‍යති. භවිෂ්මින් කියන්නේ ඒ කාරණය කරමින් පවතිනවා. විහිදීම භවිෂ්මින්. බයන්නේ නියත එකක් තියෙනවා. විහිදීම වෙන් කර කර මේක මම තමන් කරනවා. භවිෂ්මින්. භවිෂ්‍යති. අවුරේ ඒක මාගදී වචනේ ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං ගච්ඡාමි කියන්නේ භාෂාව වචනේ අපේ මේ හෙළ භාෂාව මගධ රටේ මාගදී භාෂාව ගච්ඡාමි කියන වචනේ ඉතාම වැදගත් ගච්ඡනවා කියන්නේ යම් මාර්ගයක ගමන් කරනවා දැන් වැද්දම් වැදි භාෂාවේ මොකක්ද කියන්නේ ගච්ඡනේ ගච්ඡනවා මං ගච්ඡනේ මේ ගච්ඡමි කියන එක ඒ කියන්නේ වැද්ද සම්පූර්ණ අද වැද්ද කියලා ඉන්නේ ඔය රජ රජගහන වල ඉතර හිටපු මගධ රටේ මාගධී භාෂාව පාවිච්චි කරපුවයි ඉතුරු ටික කොරන. ඒ නිසා වැදි භාෂාවේ ඔක්කොම තියෙන වචන ටික මේ මාගධී භාෂාවේ ඔය වචන. ගච්ඡමි කියන්නේ අපි යම් මාර්ගයක ගමන් කරන. ගච්ඡමි. සරණං. සරණං කියන්නේ මොකක්ද? මේ සැරි සැරීම නවත්තන. මේ චරණ බව නවැත්වීම චරණං සරණ සැරිසර බව නැවැත්වීම සරණං මේක පිහිටක් පිළිසරණක් පිහිටක් උදව්වක් නෙමෙයි චර බව නැවැත්වීම චරණ මොකක් මොක මොයේ චර බව නාතර මොකද කරන්නේ දුක්ඛ බව උදුරා ගන්න රාග බව ද්වේෂ බව මෝහ බවට හේතුව චර බව චර්ම බව නැත්තුවාම බව උදුරා දානවා. ඒ සඳහා ගමන් කිරීම සච්ඡාමි සරණ බුද්ධං. හේතුඵල ධර්මයේ මහා ගලපා බලා චර්ම බව නැවැත්වීම සච්ඡාමි සරණ ධම්ම සම්බන්ධතාවය ගහලා විඳලා දාලා චර්ම බව නැවැත්වීම සච්ඡාමි සරණ සංඝ. ඕගානිප්පෙත් ගහගෙන දැන් මාගදී භාෂාව ලියුවේ මේ පැත්තින් නම් මේ පැත්තට. දැන් අද සිංහල භාෂාව ලියන්නේ මේ පැත්තින් නම් අර ගච්ඡාමි සරණං බුද්ධං බුද්ධං සරණං ගච්ඡාමි කියලා ලියුවා. ඒකයි එන්නා මාගදී භාෂාවේ විශේෂත්වය නොදැන මේ නොයෙකුත් ආකාරයට මිනිස්සු පස්සේකාරයක මේ ගච්ඡාමි සරණං බුද්ධං බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගච්ඡාමි සරණං ධම්මං ධම්මං සරණං ගච්ඡාමි. අද කියන්නේ මොකද බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒ බුදුන් සරණ යමි පිළිසරණ යමි පිහිට වතමි. ඕක වැරදි. පිහිටක් පිළිසරණක් වෙන්න බෑ. ධම්මං සරණං ගච්ඡාමි කියුවම එහෙනම් ඒ ධම්මං සරණං ගච්ඡාමි කියුවම තේරුමක්. සංස්කාර කියන්නේ වැරදි සිංහල පරිවර්තන වචනයක් නේ, සංස්කෘත වචනයක් නේ. ඒ සියලු සබ්බේ සංඛාරා නිච්චයි. ඒක සංඛාර කියන වචනේ සංස්කාරකට පරිවර්තනය කළා සිංහල. එනිසා සිංහල පරිවර්තක මේ ඔක්කොම වැරදි කළා, විනාශ කළා, කාණ පිටලා. සංකත සංඛාර සබ්බේ සංඛාරා නිච්චතු. ඒක සිංහලට පරිවර්තනය කරන සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය. වචන තුනම වැරදි. වචන තුනම පරිවර්තකව වැරදි පිට පරිවර්තන. සංස්කාර කියලා කියන්නේ සංස්කාර මේ විදුම මේ අපේ විද්‍යාත් මහත්යන සංස්කාර ආරක හැටියට ගන්නවා හොඳට. ඈ සංස්කාර කියන්නේ මොකක්ද? යම් දෙයක් ඊට දෙයක් සකස් කළා දැන් ඔය සංස්කරණය කරනවා කියන්නේ. ඊට දෙයක් සකස් කරනවා. දැන් මෙතන සංස්කාර කියන්නේ අලුතෙන් යමක් එකතු කරලා උපාදානය කරලා නාල්ල ගන්න, ගොඩ ගන්න. මොනවද? පංචස්කන්ධ. ඒ එකතු කරගත්ත ගොඩ ගහගත්ත දේ කැපිට කැමති දේ විසිදේ මනාප දේ නිච්ච දේ සුඛ දේ අත්ථ දේ පහක් ගන්න නවත්තන්න බැරි කම තමයි සබ්බේ සංඛාරා අනිත්‍ය. ඒකයි තේරුම් ගත්තේ. වාදිතා මේක දැන් දිත්තේ දිත්ත වාදිතා සුතේ සුත වාදිතා මුතේ මුත වාදිතා විඤ්ඤතේ විඤ්ඤත වාදිතා කියන හතරක් තියෙනවා. වාදිතා කියන්නේ ඒකෙන් යම් මක්ීමක් කරලා ඒකට ඇදෙනවා ගැටෙනවා මුලා වෙනවා නම් ඒක වාදිතා. දැක්ක දේ ඒ දැකීම අනුව නැවත නැවතත් දකින්නට පිනවන්නට කටයුතු කරනවා නම් ඒක දිත්තේ දිත්ත වාදිතා. ඒකයි මේක තේරුම්. තවත් විනාඩි 5-10ක් තියෙනවා. එමුනම් තව විනාඩි 5කින් විතර පුණ්‍යානුමෝදනා කරලා අදට ධර්ම දේශනා නාර්ථ කරනවා. තව මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි, එහෙනම් කාගෙවත් ප්‍රශ්න නැහැ වගේ මට පේනවා ඇහිට. එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙනවා. හොඳයි, මේ පින්තුන් කල්පනා කරගන්න ඕනේ. උගේ අටමාර අට වෙනකොට මිතුරුන්ට පැමිණිලා ඒ අටමාර ඉඳන් මේ වෙනකොට පැය දෙකමාර තුනකට කිච්චු කාලයක් තුල මේ පින්වතුන් බොහොම සාවධානයෙන් කටයුතු කළා. මේ කියන මේ ධර්ම කරුණු කාරණා තේරුම් අරගෙන තමන්ගේ මේ ජීවිත පැවැත්ම එහෙම නැත්නම් ආජීව පාරිශුද්ධතාවය ඇති කරගන්න තමන්ගේ ඇසිරීම කාය වචනේ ක්‍රියාව ආකාර වශයෙන් යහපත් ආකාරයට පාර්ථ ගන්න අර පිළිසිදු ආකාරයට පාර්ථ ගන්න අවශ්‍ය උපදෙස් තමයි මේ උතුම් බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ අපේ හැසිරීම ජරාත ධම්ම. එනිසා මේ හැසිරීම රටාව අපි යහපත් ආකාරයට පාර්ථ ගන්න ඕනේ. ඒ මිසක මේ ධර්මය අහලා මේ ගණින් අහලා මෙතනින් පිටත් කරලා මේ ආධුව ටිකක් හම් වෙලා ඒගොල්ලොත් එක්ක මේගොල්ලොත් එක්ක කතා කරලා යන්න පමණක් මේක ගැලපෙන්නේ නැහැ. යාලුත් කතා කරාට කමන්නේ නුත් අපි මේ ආගත්ත ධර්මය අපේ ජීවිතේට අපේ ඇසිරීමට අපේ ජීවත් වීමේ දිනදා කටයුතු කරන හැම ක්‍රියාවකටම මේ ධර්මය අනුගත කරලා ඒ අනුව අපේ ඇසිරීම රටාව අර චරණ ධර්ම කියලා තේරුම් අත් කරගන්න ඕනේ. ඒ නිසා මේ චර භව නැති කර ගැනීමට රාගෙන් චර වෙනවා, ද්වේෂෙන් චර වෙනවා, මෝහෙන් චර වෙනවා, කාමාවචර, රූපාවචර, අරූපාවචර වඩපත් වෙනවා. ඒ නිසා මේ චර භව නැති කර ගන්නයි මේ උතුම් බුද්ධ ධර්මයේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ අහු පින්නතුට මම ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා විද්‍යාස් මහත්මයා, ඒ වගේම සරතපිසිං ප්‍රශාන්ත මහත්මයා තවත් නොයෙකුත් මේ පින්වතුන් සහභාගී වෙලා සම්බන්ධ වෙලා මේ විද්‍යාස් මහත්මයාගේ නිවස සුද්ධ පරිච්ඡ කරන නොයෙක් ආකාරයට පුටු ගෙනල්ලා තියලා ඉඳ ගන්නට අවස්ථාව සලසලා දීලා නොයෙක් ආකාරයේ පින්කම් කරා. ඒ නිසා ඒ හැම කෙනෙකුටම අපි පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වූ සෑම පින්වතුන්ගේම නමින් මිය පරලෝකීය අනන්ත අප්‍රමාණ ආත්මවලත් මේ ආත්මයේ තම තමන්ගේ තමන්ට උදව් කළ ඥාතීන්ට, මිත්‍රයන්ට, මෞදිමෝපියන්, වැඩිහිටියන්, ගුරුවරු, ඥාති මිත්‍රාදීන්, සම්පුර්ෂයන්, භාර්යාවන්, දරුවන් මේ ආදී කොටස් වූ විශාල ඥාති පිරිසක් ඉන්නවා. ඒ අයට අපි යුතුකමක් ඉටු කරන හැටියට, වගකීමක් ඉටු කරන හැටියට ඒ සෑම කෙනෙකුටම පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරන්නට මේ අවස්ථාව මතු කරගන්න ඕනේ. ඒ නිසා හැම කෙනෙක්ගේම යුතුකමක් වගකීමක් තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ මේ ධර්ම දේශනාව සඳහා උපකාර කළේ විද්‍යාත් මහත්මයා ඇතුළු ඒ සංවිධායක පිරිසට, ඒ වගේම තමන්ට ඉගැන්වුව, මඟ පෙන්වූ, තමන්ට අකුරු ඉගැන්වූ, තමන් මෙලොවට බිහි කර මෞද්‍ය මෞප්‍යන්ට, වැඩිහිටියන්ට, ගුරුවර ඥාතීන්ට හැම කෙනෙකුටම ණය. ඒ නිසා ඒ ණයෙන් මිදී නිදහස් වෙන්නට අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ නිසා මේ පින් දෙන අවස්ථාවක, පින් පවරන අවස්ථාවක, පින් අනුමෝදන් කරන අවස්ථාවක රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව තුන්විධ පහත අගෙන ඒ අයටත් යහපතක්, ශාන්තියක්, සිතක් සාහනයක් කරන්නට, ඒ අයවත් සංසාර දුකෙන් මුදවා නිදහස් වෙන්නට, තමනුත් ඒ අයත් එක්ක ඇති අතර ඇති සම්බන්ධය විදී නිදහස් වෙන්නට පින් දෙන්න ඕනේ. මෙතන අර්ථ දෙකක් තියෙනවා. ඒ අයව මුදවා නිදහස් කිරීමත්, තමන් මිදී නිදහස් වීම. තමන් මිදී නිදහස් වීම සහ ඒ අයව මුදවා නිදහස් කරගන්නටයි, කරලා සම්බන්ධයෙන් මිදී නිදහස් කරන්නටයි පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට ඕන. එහෙම නැතුව තව තවත් සම්බන්ධ වෙන්න බැඳෙන්න දිගටම එකටම යන්න නෙමෙයි. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, අපේ යුතුකමක් වගකීමක් හැටියට ඒ තම තමන්ට සංසාරේ උදව් කළ, උපකාර කළ, අද මේ ධර්ම දේශනාව අහන්නට උදව් කළ, උපකාර කළ නොයෙකුත් ආකාරයට මේ ගිලම්පස දීලා ඒ පන් සංග්‍රහයක් බාත් කළා, ඉදිරියට සකස් කළා, මේ සකස් කළා, ඒ ආකාරයට තමන්ගේ කාලයක්, ධනයක්, ශ්‍රමයක්, මහන්සියක් වැය කරලා මේ ක්‍රියා කරපු හැම කෙනෙකුටම අපි ණය. ඒ ණයෙන් මිදී නිදහස් වෙන්නට අපි ඒ හැම කෙනෙකුටම පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න. ඒ නිසා මේ ධර්ම දේශනාව පවත්වන්නට උදව් කළ, උපකාරකම් කළ, ප්‍රවාහන පාසුකම් සැපයූ නොයෙක් ආකාරයේ ස්වාමීන් වහන්සේ වැඩමවාගෙන එන්නට උදව් කළ, උපකාර කළ ඒ හැම කෙනෙකුටමත්, අනිකුත් අවශ්‍ය කටයුතු කළ හැම කෙනෙකුටමත්, තහඬ මේ සංසාර ගමනේ උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිටූ සියලු මෞද මෞපියන්, වැඩිහිටියන්, ගුරුවරු, ඥාති මිත්‍රාදීන්, ස්වාමීන්, භාර්යාවන්, දරුවන්, නුරන්, අසල්වාදීන්, සේවක ස්වාමීන්, සිහිපත් කළ පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට සුදුසුම අවස්ථාවයි මේ. ඒ නිසා ඒ සියලු දෙනා සිහිපත් කළා ජීවත් සිටින අය ගාමිය පරලෝකයේ සෑම සියලු දෙනෙකුටම පින් දීලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාති මිත්‍රාදීන්ට සසලුකෙන් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තියත්, කුසල් ඵලයක් උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා දීපත් කළා, සියලු දෙවියන්ට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සසලුකෙන් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ටත් මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම පින්කමක් කරගන්නට බැරි අර අක්කන සූත්‍රයේ විග්‍රහ කරපු නොයෙකුත් ආකාරයේ අමනුෂ්‍ය කොටස්, භූත, පෙරේත, පිසාචාදී වූ අර සතර අපාගත සත්තුන්, ත්‍රිසං අපාගත, සතර අපාගත සත්තුන්, අසඤ්ඤ තල වලඥා වූ සත්‍යයන්, එයට පින්කමක් කරගන්න බෑ, කරන සම්පත්තියක් ලබන්න බෑ. ඒ අයටත් අපි පිරිසිදු චේතනාවක් ඇතුව පිරිසිදු පින් දීලා, පින් පවරලා මේ කර්ම සම්පත්තියක් ලබා ගන්නට පුළුවන් තැනක උපතක් ලබන්නට මේ පින ඒ හැම කෙනෙකුට මේ භූත වේද විසාචාදී වන්නුසෙන්ද තිසං අපාගත සතර අපාගත සත්‍යන්ට අර අරූපී අසංචිතලෝ ඉන්නා වූ සියලු සත්‍යන්ට කර්ම සම්පත්තියක් ලබා ගන්නට හැකි තැනක උපදින්නට මේ පුණ්‍ය ශක්තියට පින්දීල පින්පවලයට මේ කර්ම සම්පත්තිය ලබා ගන්නට මේ පින උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා දැන් මේ පිණුතු කල්පනා කර ගන්න ඕන මේ මනුෂ්‍යත් ප්‍රතිලාභයක් ලැබලා මේ පින්කමක් කරලා තුන්හිට පහදාගෙන පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න ඕන සෑම සියලු දෙනෙකුටම පින් දුන්න පින් පවරුවා පින් අනුමෝදන් කරලා යුතුකමක් වගකීමක් ඉෂ්ට කරලා ඒ වගේම තම තමන්ට තේරුම් ගන්න ඕන තමන්ගේ පිට තුන්හිට පහදාගෙන පිළිසුලිතෙන් දීර්ඝායුෂ ලැබලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට ධම්මානුදම් ප්‍රතිපදාමයේ ඇතිවෙන්නට නිරෝගීකමත් දීර්ඝායුෂත් උපකාර වෙනවා. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට දීර්ඝායුෂ ආයු ආරෝග්‍ය සම්පන්නිය ලබා ගන්නට මේ පුණ්‍ය ශක්තිය මේ පින් තුන් සියලු දෙනාටමත් උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා. දැන් මේ ගාතාවන් පිළිපින් අනුමෝදන් කරන්න.
සබ්බේ සත්තාන් මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
ඉදම්මේ
නාති නමෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදම්මේ නාති නමෝතු සුඛිතාවන්තු ඥාතයෝ
ඉදම්මෝ
නාති නමෝතු සුඛිතාවන්තු ඥාතයෝ
ඉමිනා
පුඤ්ඤ කම්මේන මාමේ පාර සමාදමු සතන් සමාදමෝ හෝතු යාවේ පානේ